ಮಧ್ಯಮ ಪಾಟಿಪದ ಧರ್ಮದೇಶನ ಚತುರಾರ್ಯ ಸತ್ಯ ಎದುನು ಧರ್ಮ ಸಾಕಚ್ಚ 2023 ಜನವರಿ 21 ವನದ ಪೂಜ್ಯ ಬಂಬರಗಲ ಅಭಯವಂಶ ಸ್ವಾಮೀನ್ ವಹನ್ಸೆ ವಿಸಿನ್ ಉಪಾಸಕ ಉಪಾಸಿಕಾವನ್ ಪಿರಿಸಕ್ ಉದ್ದೇಶಾ ಸಿದುಕರಣ ಲದ ಧರ್ಮದೇಶನಾವಕಿ ಮೆಮ ದೇಶನ ಮನ ಅವಬೋಧಯಕ್ ಲಭೆನತೆಕ್ ನವತ ನವತ ಶ್ರವಣಯ ಕರಮಿನ್ ಪುರುದು ಕರನ್ನ
මලගිය කෙනෙක් වෙනුවෙන් එහෙම දානයක් දුන්නාම ඕගොල්ලෝ දානෙට ඉස්සෙල්ලත් එයාව සිහි කළා එයාට පින් ගන්නින්ද කියන්න ඕනේ. දාන දෙනකොටත් එතන පින් අනුමෝදන් කරන්න ඕනේ. ඕගොල්ලෝනේ දානෙ දුන්නේ. එතකොට ඕගොල්ලෝ ළඟ තමයි පින් තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ තමයි අනුමෝදන් කරන්න ඕනේ. අපිට පින් දෙන්න බෑ. ඇයි? ඕගොල්ලෝ අපිට කන්න දීලා ඕගොල්ලෝනේ පින් කරේ. නේ? එතකොට පින් තියෙන කාලාගෙන. පින් තියෙන්නේ ඔය අය ළඟ. එතකොට ඕගොල්ලෝ තමයි පින් අනුමෝදන් කරන්න ඕනේ. ඔව් එතකොට එයා ඒ දුක් තැනක මොන හරි ඉන්නවා නම් එයා මේ වෙනකොටත් දිව්‍යමය සැප සම්පත් විඳින ඇති ඒ පිනෙම. ඒ එයා ආවේ නැතත් එයා හොඳ තැන කිව්වොත් එයා ඉන්නේ නැහනේ. එයා මනුස්ස ලෝකෙ ඉපදුනත් එන්න බැහැනේ. පින් ගන්න එන්න පුළුවන් ප්‍රේත ලෝකවලට විතරයි. හැබැයි ඔයගොල්ලෝ වෙන ඥාති ඉන්නවා නම් ප්‍රේත ලෝකවල ඒගොල්ලෝ එදාට පින් ගන්නවා. ඒගොල්ලොත් කරත්තේ නැත්තම් කෞරුවත්ම ගත්තේ නැති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන ඉච්චර ඥාති ඉන්නවා අපිට සංසාරේ. එහෙම නොවුනත් ඕගොල්ලන්ට ඒ පින් ටික තියෙනවා. එහෙන් දෙය පින කොහෙවත් අහක යන්නේ නැහැ. ඕගොල්ලෝ මෙහෙම සාංගික දාන දුන්නාම ඕගොල්ලෝ පෙරේත ලෝක යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ පෙරේත ලෝක වල යන්නේ නැහැ ඉතින් ආයි. මෙහෙම සාංගිකෝ සංඝයාට දන් දුන්නාම පෙරේත ලෝකවල යන්නේ නැහැ. මොකද පෙරේතකම් කරොත්නේ පෙරේත ලෝකවල යන්නේ. නේ? ඕගොල්ලෝ පෙරේතකම් කළා දැන් සාංගික දානයක් පූජා කළානේ. එතකොට ඕගොල්ලෝ මරණයෙන් පස්සේ පාංශු කුල වලට යන්න වුණේ අරවා මෙව හිතන්න දෙයක් නැහැ. ඇයි? පෙරේතෙක් වෙන්නේ බෑ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඕගොල්ලෝ සුරක්ෂිතයි. මේ ඕගොල්ලෝ හරියට දානයක් දෙනවා නම් දාන දෙනවා නම් ඕගොල්ලෝ පෙරේතකම් කළා නෙමෙයිනේ අතහැරලානේ. එතකොට පෙරේත ලෝක යන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඕගොල්ලෝ තිරිසන් වැඩ කරොත් තිරිසන් ලෝකෙල උපදින්න පුළුවන්. මහා නරක වැඩ කරොත් නිරේ යන්න පුළුවන්. මහා දරුණු වැඩ. ඒ කියන්නේ දරුණු වැඩ කියන්නේ දැඩි ලෝභය, දැඩි තරහ, ක්‍රෝධය, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටි, වැරදි දැක්ම. ඒව කරොත් නිරේ යන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් මිනී මරණ, සත්තු මරණ, හොරකම් කරන එවැනි දේවල්. නේ? කාමයේ වර්ධව ඇසිරෙන, කාන්තාව දූෂණය කරන, වංචා කරන, රටේ සල්ලි හොරා කරන, ඒ වගේ මහා නරක වැඩ කරාම නිරේට යන්න පුළුවන්. නිරේ ගියාම දුක විතරමයි. ඒකේ සැප හම්බෙන්නේ නැහැ. ඊට තිරිසන් ලෝකවල ගියාම දුක ගොඩාක් වැඩි. සැප චුට්ටකුත් තියෙනවා. අන්න එහෙනම් ඊට වඩා හොඳත් පොඩ්ඩක් තියෙනකොට තිරිසන් ලෝකවලට එනවා. නරකම නෙමෙයි හොඳ ලක්ෂණක් තියෙනවා ටිකක්. ඊට පස්සේ ප්‍රේත ලෝකවලට යනවා. ප්‍රේතකම් කරලා හැබැයි ගොඩාක් නරක වැඩ කරපු නැති අය. ගොඩාක් නරක වැඩ කරලා ප්‍රේත ලෝකවල නවතින්නේ නැහැ. පල්ලෙහාටම යනවා. හැබැයි යම් යම් ප්‍රේතකම් කරපුවාම ප්‍රේත ලෝකේ යනවා. ප්‍රේතකම් කරන ඒවා අනුන්ගේ කුසල් වහනකොට, එන අනුන්ට අනුන් කරන කුසල් වලට බාධා කරලා ඔය කීකේව කරාම ප්‍රේත ලෝකවලට යනවා. තව ගොඩාක් හේතු තියෙනවා. මම මේ කීපයක් කිව්වේ. ඊට පස්සේ පිම්පව් දෙකම කරාම සාමාන්‍යයෙන් පන්සිල් රකින්න මට්ටම අඩුවෙන් සිල් රැකලා අඩුවෙන් දන් දුන්න මට්ටමක් වුණොත් මනුස්ස ලෝකේ දුප්පත් වෙලා උපදිනවා. තව ටිකක් දන් දීලා සිල් රැක්කොත් වැඩිපුර මනුස්ස ලෝකේ පොහොසත් වෙලා උපදිනවා. තවත් ඕගොල්ලෝ දන් දීලා සිල් රැක්කොත් ජාතුම් මහරජික දිව්‍ය ලෝකේ උපදිනවා. වැඩිපුර දන් දීලා සිල් රැක්කොත් එන්ද වැඩිපුර දනුත් දීලා වැඩිපුර සිලුත් රැකලා. ඒකේ ආවුෂ මෙහි අවුරුදු වලින් ආවුෂ අවුරුදු 190. ඒ කියන්නේ ඒක අවශ්‍ය අවුරුදු 190ක් තියෙනවා මේ අවුරුදු වලින්. මනුස්ස ලෝකේ සාමාන්‍ය කීයක් තියෙනවද? දැන් 70ක් 80ක් 90ක් ඉතින් යන්තම් යන්න පුළුවන් 90කට. ඒකෝ 190 කියන්නේ මෙහි වගේ ලක්ෂ ගුණයක් වැඩි අවශ්‍ය. ඒ කියන්නේ මෙහි ලක්ෂ පාරක් මැරෙනකොට එහි එක පාරයි මැරෙන්නේ. ලෙඩ වෙන්න වයසට යන්නේ එක පාරයි. ලෙඩ වෙන්න වයසට යන්නේ එක පාරයි. කොයිකද ලේසි? සැප වැඩි කොහෙද? එහි වැඩි නේද? ඔව්. ඒ ධර්මය අවබෝධ කරන්නත් මෙහෙට වඩා පහසුයි. ඒක මොකද ඒවලට යන්නේ පින් තියෙනයනේ. එතකොට ඒගොල්ලන් ප්‍රඥාවත් වැඩි. දැන් ඕගොල්ලන්ට අවුරුදු 60 70 80 වෙනකොට ඔක්කොම දහම අවබෝධ කරලා මැරෙන්නත් එපා. ඒ ලක්ෂ 90ක්ම කල් තියෙනවා ධර්මය ඉගෙන ගන්න. එතකොට එහෙල් ලාභයි. අනික එහි මේ වගේ වැඩි මහන්සි වෙන්නේ නැහැ. ගොඩක් උඹුරු වැඩයි අරවා මේව ගොඩාක් වැඩ නැහැ. ඊටත් වඩා ඒ කියන්නේ ජාතුම් මහරජිකේ උපදින්න අවශ්‍ය තරමට දන් දීලා සිල් රැක්කටත් වඩා දන් දීලා සිල් රැක්කොත් ඒකේ සතර වරම් දෙවියෝ වෙන්න පුළුවන්. ඒක තවත් වැඩිපුර කළොත් තෞතිසා දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. 3,60,00,000 අවශ්‍ය තියෙන මේ අවුරුදු වලින් ඒක තවදුරටත් කරොත් සක්‍රිය වෙන්න පුළුවන්. වැඩිපුර තව දන් දුන්නොත් ওই විදිහටම යාමෙට යන්න පුළුවන්. ඒක රජ්ජුරුව සුයාම වෙන්න පුළුවන්. ඊටපස් තුසිතට යන්න පුළුවන්. යාමේ අවුරුදු 14,40,00,000 තුසිතේ අවුරුදු 57,60,00,000 මේ අවුරුදු වලින් ඒකේ සන්තුසිත වෙන්න පුළුවන්. රජ්ජුරුව තවත් කරොත් නිම්මාන රතියට යන්න පුළුවන්. 230,40,00,000 අවුරුදු එහෙ අවශ්‍ය මෙහි අවුරුදු වලින් ඒක තවත් කරොත් ඒ රජ්ජුරුව සුනිමිත්ත වෙන්න පුළුවන්. තවදුරටත් කරොත් පරණමිත වසවර්තියට යන්න පුළුවන්. වැඩිපුර තවත් කරොත් මාරදිව පුත්‍රයා වෙන්න පුළුවන්. දන් දීලා සෙල් රැකලා යන්න පුළුවන් උපරිම දුරෝය. ඒක විතරක් කරලා ඊට පස්සේ භාවනා කරලා බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. දාන සීල භාවනා තුනම කරලා ඒ වේ ආවුෂ අවුරුදු වලින් කියන්න බෑ. මේ ඉලක්ක නැහැ. ඒ වේ දුක පොඩ්ඩක්වත් නැහැ. ඒ ලෙඩ දුක් කායික දුක් මොනෝවත් නැහැ. ඒවා දුක කියන වචනේවත් නැහැ. දුක් දුම්නස් නැහැ. හැම වෙලාවම ප්‍රීතියෙන්. ඉතින් ඕගොල්ලොත් ඔන්න ඔය මාර්ගයේ ගියොත් පිළිවෙලට ඕගොල්ලගේ දුක නැති වෙයි. ඉතින් ඕගොල්ලෝ මළගිය කෙනෙකුට එහෙම පින් දෙන එක බොහොම හොඳ දෙයක්. මළගිය කෙනෙක් කරුණු කරලා දානයක් දෙන එක බුදුරජාන් වහන්සේ එහෙමම දේශනා කළා තියෙනවා. එන මළගිය කෙනෙක් සීය කළා, දෙවියෝ සීය කළා, කවුරු හරි සීය කළා දන් දෙනවා නම් ඒක බොහොම හොඳ වැඩක් ඕගොල්ලන්ට. ඒ ලාභ ගොඩක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දුන්න දානයේ හින්දා සංඝයා ජීවත් වෙන්නේ ඕගොල්ලන්ගේ දාණයෙන්. එන ඕගොල්ලෝ සංඝරත්නය නැත්නම් ඕගොල්ලෝ සරණ ගිය මහා සංඝරත්නය ජීවත් කළා. ඇයි? ඕගොල්ලෝ දුන්න ආහාරයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. නැත්නම් වෙන ආහාරයක් නැහැනේ. එහෙනම් ඕගොල්ලෝ සංඝයාට නිවන් දකින්න උපකාර කළා. එයි ජීවත් වෙන්න බෑ නිවන් දකින්න, නිවන් මග යන්න. එහෙනම් නිවන් මග වඩන්න ඕගොල්ලෝ තමයි අපි උපකාර කරලා තියෙන සංඝරත්නයට. ඉතින් එහෙනම් ඕගොල්ලෝ කොහොමත් මහා හොඳ දෙයක් කළා තියෙන්නේ. ඉතින් ඒක කරපු හින්දා මොකද්ද වෙන්නේ? ඕගොල්ලෝ හාමුදුරුවන්ට නිවන් දකින්න උපකාර කළා. ඒක විපාකෙට හේතුඵල. මොකද ඕගොල්ලන්ට නිවන හම්බ වෙනවා. දැනුත් එහෙමනේ. දැන් ඕගොල්ලෝ දානේ දුන්න හින්දා නේද දැන් මේ ටික හරි ඇහෙන්නේ. එහෙනම් දානේ ਦਿੱත්ත දම්ම වේදින විපාකයක්. මේ වෙලාව හම්බෙච්ච විපාකයක්. දානේ දුන්න ගම ඕගොල්ලන්ට බණ ඇහෙනවා. නේ? නිවන් මඟ ඇහෙනවා. හොඳයි.
සොන්නස අවසරයි අපිට ප්‍රශ්නයකට තියෙන්නේ. අපි ගොඩක් බණ ඇහුවට ඒක එකපාර පොඩි හිත.
එහෙමයි.
ඒක හිතව ගන්න අමාරුයි.
ධර්මයේ ඇහුවට හිතව ගන්න අමාරුයි කියලා කියන්නේ නැත් එකපාර ඔලුවට යන්නේ නැහැ. ඒකට බුදුරජාන් වහන්සේ දේශනා කළ දින මංගල සූත්‍රය එකකින් ගත්තත් කියන්න පුළුවන්නේ නැවත නැවත සුදුසු කාලේ ධර්මය අහන්න. තව ඊට පස්සේ මොකද කාලේන ධර්ම සාකච්ඡා. නේ? නැවත නැවත අහන්න සාකච්ඡා කරන්න. ඒ හිටින් නැති හේතුව කියන්නම්ම. ඔන්න වතුර ඉරක් ඇන්දොත් වතුරේ ඔයගොල්ලෝ අතින් ඉරක් අඳිනවා. කොච්චරලා තියෙද? එතනම ඉවර වෙනවා. හොඳයි. එහෙනම් පොළවිරක් ඇන්දොත් වැස්සක් එනකන් අතු ගානකන් තියෙන්නේ. ගලකිරක් ඇන්දොත් කාලය තියෙ නේ ගල කැන්දොත්. ඔව්. එහෙනම් ඕගොල්ලෝ මොකක් හරි ඉරක් ගොඩක් කල් පවත්ත ගන්න කොහොමද අඳින්නේ? කොයි වගේ තැන කැන්දොත් හරි ගලක නේ? වතුර ඇන්දර හරියන්නේ නැහැ නේ? පොළොවේ ඇන්දත් වැඩි කාලයක් තියෙන්නේ. හරියට ධර්මය අහන්නත් ඕනේ විදිහට. දැන් අපි මේ වෙලාවේ ඉන්නවහගෙන මේ වෙලාවේ හිතන්නෙත් නැහැ. يعني මේ වෙලාව හොඳින් ඉන්නවහගෙන මේ වෙලාවේ හිතන්නෙත් නැහැ, ගිහිල්ලා හිතන්නෙත් නැහැ ගැන. හරියට වතුරේ ඇඳපු ඉරක් වගේ. ආගෙන ඉන්න එක හැමම නැතිලා යනවා. හොඳද? ඊළඟට අපි මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මේ වෙලාවේ අහගෙන ඉඳලා මේ වෙලාවේ හිතනවා. හැබැයි gedara ගියාම ඔක්කොම අමතක කරලා දානවා. හරියට පොළවේ ඇඳපු ඉරක් වගේ. ඒ වගේම මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මේ වෙලාවත් හොඳට හිතනවා ඒ ගැන මොනවද මේ කියන්නේ කියලා හොඳට අවබෝධ කරගන්න හිතනවා. ඒ වගේම ගිහිල්ලත් හිතනවා. හරියට ගලක ඇඳපු ඉරක් වගේ. එහෙනම් අහන්න ඕනේ හිටින්න නම් කොහොමද? මතක හිටින්න නම්. අන්න මොකද්ද? මේ වෙලාවේ හොඳින් කන් දිහාගෙන ඉන්නවා. මේ වෙලාවෙත් ඒක ගැන හිතනවා. ගෙදර ගිහිල්ලත් පස්සෙත් ආයි හිතනවා. ඉස්කෝල ළමයි පාඩම් කරන්න උනත් එහෙමම තමයි. මොනවා හරි දෙයක් මතක තියාගන්න ක්‍රමය එකයි. ඔන්නෝම කරොත් ඕගලන්ට මතක තියාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කරන්න. නැත්තම් ඇත්තටම ධර්මයක් එහෙම තමයි. ඒ කියන්නේ අපේ වටිනාකම අනුව අපිට ධර්මය ගොඩාක් වටිනවා නම් අමතක වෙන්නේ නැහැ. ඕගලන්ට තමන්ගේ දරුවෙගේ නමක් අමතකේනවද? නැහැ. අනුන්ගේ දරුවෙගේ සමහරලාට කාලයක් යනකොට අමතකේනව නේද? ඒ වටිනාකම අනුව තමයි මතක හිටින්නේ. එහෙනම් ඕගොල්ලෝ ධර්මයට ගොඩාක් වටිනාකමක් දුන්නොත් අමතක වෙන ප්‍රමාණය බොහෝම අඩු වෙනවා. ධර්මයට ජීවිතේම දුන්නොත් එහෙම අමතක වෙන්නේ නැහැ ඉතින්. ඒගොල්ලොත් ඕගලන්ට තේරුණොත් ධර්මයේ තමයි දුකෙන් මිදෙන මඟ, සැපවත් වෙන මඟ කියලා ඕගොල්ලෝ ඒකට වටිනාකමක් දෙනවා. එහෙනම් බණ අහනකොට කොහොමද අහන්නේ කියන බල මතකද දැන්? ඒක මතකද? කොහොමද අහන්න ඕනේ? කොහොනෑනේ දැන්? කොහොමද අහන්න ඕනේ? ඒකත් හිතේ නෑ. ඒකත් වතුර ඇඳපු ඉරක් වගේ වුණාද? එහෙමද? නැහැ. කොහොමද? ගලේ ඇඳපු ඉරක් වගේ. කොයි විදිහටද අහන්නේ? අහගෙන ඉන්නවා හොඳින්. ඊට පස්සේ මේ වෙලාවෙත් හිතනවා. ඊට පස්සේ ඊළඟට හිතනවා. නැවත නැවත ඒක ගැන කල්පනා කරනවා. අන්න එතකොට ධර්මය අවබෝධ වෙනවා. තේරුණාද? ඔන්න ඔය විදිහට ධර්මය අහන්න. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුපිටිවිද්දා. නේද? එහෙම කියන්නේ සුතා කියන්නේ හොඳට අහගන්න ඕනේ. දතා කියන්නේ ඒ දහම දරා ගන්න ඕනේ. ඊළඟට වචනෙන් පුරුදු කරන්න ඕනේ. වචනෙන් පුරුදු කරන අපි ඉගෙනගත්ත ධර්මය වචනෙන් පුරුදු කරනවා. දැන් මේ කිව්වේ මේකයි කියලා. ඊට පස්සේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ ඒක එහෙම කරගෙන යනකොට ඒකම නැවත නැවත කරනකොට දෘෂ්ටිය පිරිසුදු වෙනවා අපි. දැක්ම පිරිසුදු වෙනවා. එහෙම තමයි කරන්න ඕනේ. හොඳයි. මෙතන මේ මේසුඩ ගිනියම් වෙච්ච යකඩ බෝලයක් තියෙනවා. රතුම රතු පාටයි. යකඩ ගිනියම් වුණාම දැකලා තියෙනවා කම්මලකවත්. ඈ දැකලා තියෙනවා. රතුම රතු පාටයි නේ. ගිනියම් වෙච්ච යකඩ බෝලයක් තිබුණොත් ඕගොල්ලෝ කවුරුවත් මේක අල්ලනවද? කො උත්තර දෙන්න ඕන ඔක්කොම? නැහැ. ඇයි අල්ලන්නේ නැත්තේ? ලස්සනට තියෙනවනේ. ඈ පිච්චෙනවනේ. පිච්චුනොත් අපිට දුක එනවා. ඒකයි අපි අල්ලන්නේ නැත්තේ නේ. හරි. මෙතන හිටියයි කියන්නකෝ අවුරුදු දෙකක විතර ළමෙක්. එයා ඒ ලස්සන යකඩ බෝලේ දැක්කම මොකද කරන්නේ? එයා අල්ලනවා. ඇයි? ලස්සන හින්දා. ඇල්ලුවම මොකද වෙන්නේ එයාට? පිච්චෙනවා. පිච්චුනහම දුකයි නේ. එයා දුකටපත් වෙනවා. ඕගොල්ලන්ට ඒ යකඩ බෝලේ ගිනියම් වෙච්ච යකඩ බෝලෙන් දුකක් ආවේ නැහැ. පොඩි ළමයට දුකක් ආවා. ඇයි එහෙම උනේ? නොතේරෙනකම. එයා දන්නේ නැහැ මේ ගිනියම් වෙච්ච යකඩ බෝල නැත්තම් පිච්චෙන යකඩ බෝලේ ඇල්ලුවොත් පිච්චිලා දුකටපත් වෙනවා කියලා. එයා ලස්සනට ඇල්ලුවා නේද? එහෙනම් එයාට දුක ආවේ නොදන්නකම හින්දා නේද? ඔව්. දුකට හේතුව ඇත්ත නොදන්නාකම නේද? ඇත්ත නොදන්නකම හින්දා මොකද කරේ? අපි ආස කරායි බෝලෙට. ආස කළා දුකටපත් වුණා. එහෙනම් අපේ මෝඩකම හින්දා අපි ආස කරනවා. ආස කළා දුකටපත් වෙනවා. පිච්චෙනවා පිච්චෙනවා කියලා දන්නේ නැතුව නේ. ඕගොල්ලොත් එහෙමම තමයි. ඒ කියන්නේ මෝඩකමට කියනවා අවිද්‍යාව කියලා. ආස කරන්නේ තණ්හාව නේ. ආසගේ තණ්හාව. තණ්හා කළ මෝඩකමට තණ්හා කළා තමයි දුක හැදෙන්නේ. ඕගොල්ලෝ ලෝකේ තියෙන දේවල් දුකයිද සැපයිද කියලා දන්නේ නැහැ. ඕගොල්ලෝ සැපයි කියලා දුක අල්ලගෙන පිච්චෙනකොට අඩනවා. දැන් අපි දරුවා සැපයි කියලා හිතනවා. මොන අපි දරුවෙක් හදා ගන්නවා. දරුවා ළඩ වෙනකොට, දරුවාට කරදරයක් වෙනකොට අපිට දුක එනවා. දරුවා කියන්නේ දුකයි කියලා දැනගත්තොත් ඕගොල්ලෝ දරුවන්ට ආස කරයිද? ඉතින් අවසානයේ ලෝකේ තියෙන හැම දෙයක් තුලම ජාති ජරා ව්‍යාධි මරණ අකමැති දේ ලැබෙන කැමැති දේ නැති වෙලා යන අපි හිතන දේවල් ඉෂ්ට නොවනකම තියෙනවා කියලා තේරුණොත් ඔයගොල්ලෝ ලෝකේ හැම දෙයක්ම අතහැරලා දානවා. ඇයි? ඔයගොල්ලන්ට ඔක්කොම තේරෙන ගතෝ පිච්චෙන යකඩ බෝලේ වගේ ගිනියම් වෙච්ච යකඩ බෝලේ වගේ තේරුණොත් ලෝකේ හැම දෙයක්ම ඔයගොල්ලෝ අල්ලයිද? නැහැ නේද? දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති හින්දා නේද එනං අල්ලන්නේ ඒක. හැබැයි මේ ගිනියම් වෙච්ච යකඩ බෝලේ ඔයගොල්ලන්ට තේරෙනවා මේක පිච්චෙනවා කියලා. නේ? ඒනොට අර ටික තේරෙන්නේ නැහැනේ. අන්න ඒක අවබෝධ කරන්නයි ධර්මයේ තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ තියෙන හැම දෙයකින්ම දුක එනවයි කියලා තේරෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනේ හැම එකම තියෙන දුක. දැන් චූටි දරුවා ගන්නකො ඔය දරුවෙක් බලාපොරොත්තු වෙන අම්මයි තාත්තයි දරුවෙක් බඩට එනකම් බලාගෙන ඉන්නවා. කසාද බඳලා එකතු වෙලා දරුවෙක් හොයනවා. දරුවෙකුට කැමති වුණානේ. දරුවෙකුට කැමති වුණාම දරුවේ නැති වුණොත් යාග හෝම කරනවා, පිරිත් කියනවා, නැත්තම් බේත් හේත් කරනවා නේ දරුවෝ බලාපොරොත්තු වෙන. ගොඩාක් කරනවා. ඒක සැපයිද දුකයිද? දරුවෙක් නැති හින්දා දරුවෝ බලාපොරොත්තුෙන් ගුරුකම් කරන එක, බේත් හේත් කරන එක සැපයිද දුකයිද? දුකයි. එහෙමෙන් බේත් හේත් කරලා කරලා කොහොම කරත් දරුවෝ හම්බෙන්නේ නැහැ. එතකොට ජීවිතේම දරුවෝ නැහැ කියලා දුකක් නේද ඉන්නේ? දරුවෙකුට කැමති වුණොත් නේ එහෙම ඉන්නේ. දෙන්නේ කසාද බඳලා ඒගොල්ලෝ දරුවට කැමැත්තක් නැහැ. ඒගොල්ලන්ට ඒ දුක එනවද? නැහැ. දරුවන්ට කැමති වුණොත් දරුවෝ නැති වුණත් දුක එනවා. ඔන්න දරුවෙක් හම්බෙන්න එනවා. බඩ ඇතුළට දරුවෙක් එනවා. ආපු දවසේ ඉඳලා අම්මට වමන යන්න එනවා, කන්න බෑ, ඇවිද ගන්න බෑ, කලන්තෙ ගතිය එනවා, සායන ගාන යන්න ඕනේ, බේත් හේත් කරන්න ඕනේ, ඊට ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ. දැන් ඒව සැපයිද දුකයිද? ඒවත් දුකයි. ඊට පස්සේ දරුවෝ බඩ ඇතුළේ මොන හරි වෙලා ගබ්සා වුණොත් නැත්නම් මැරුණොත් ජීවිතේටම අඬන්න දුකක් තියෙනවා. ඊට පස්සේ හොමම ඉන්නකොට බයයි. දරුවා මගේ දරුවා ඇස් පේන්නේ නැති කෙනෙක් වේද, අංග විකල කෙනෙක් වේද, මන්ද බුද්ධික කෙනෙක් වේද, දරුව හම්බෙනකොට අම්මා මැරෙයිද, දරුවා මැරෙයිද, දෙන්නම මැරෙයිද, නේ කරදරයක් වෙයිද, පණ බයෙන් ඉන්නේ නේ. ඔන්නෝම පණ බයෙන් ඉතින් වෛද්‍යවරු ළඟට යනවා, බේත් හේත් කරනවා, ඒව කරගෙන ඉන්නවා. හරිද? ඔහොම කරගෙන ඉඳලා ඒ අතර දරුව බඩ ඇතුළේම අලුත් ජීවිත කාලෙම අඬන්නත් පුළුවන්. දැන් මේ සැපයි කියන දරුවා තුල හම්බෙන දුක් ටික. ඊට පස්සේ දරුව හම්බෙනකොටම අම්මාමලු ඒත් දුකයි. නැත්නම් දරුවාමලු ඒත් දුකයි. එය වෙන්නත් ඉඩ දෙනවා. අම්මට දරන්න තියෙන ලොකුම වේදනාව තමයි ප්‍රසූත වේදනාව. ඕකත් දරාගෙන දරුව හම්බේනවා. දරුව හම්බෙච්ච දවසේ ඉඳලා දරුව බලා ගන්න ඕනේ, කැතකුණු ටික අස් කරන්න ඕනේ, දරුව පිරිසුදු කරන්න ඕනේ, බලා ගන්න ඕනේ, නාවන්න ඕනේ, කවන්න ඕනේ. දැන් දරුවා සැපයි කියලා දරුවෙක් හම්බුණාට දරුවා වෙනුවෙන් ජීවිත කාලෙම කැප කරන්න වෙලා නේද? දැන් දැන් මන අහගන්න දෙන්නේ අර දැන් උදාහරණ ගත්තොත් ඒකත් අමාරුයි. ඇයි දරුවා? නේ? ඒක තමයි මේ මේ වෙලාවේ. දැන් ඒ ටිකවත් වෙන්නේ නැත්තේ ඇයි? අර දරුවා බලා ගන්න ඕනේ. හැදුවොත් ඉතින් බලා ගන්න එපා. දැන් ඔහොම වෙලාව ওই දරුවා ලෙඩ වෙනකොට දුක එනවා. පොඩිම කාලේ දරුවා ඇඬුවොත් අනේ මගේ දරුවා ගොඩක් අඬනවා කියලා දුක එනවා. ඇඬුවේ නැත්තම් අනේ දරුවා අඬන්නේවත් නැහැ කියලා දුක එනවා. ඊට පස්සේ කතා කරෝල ඇවිද්දෝල අඟ තියාගෙන බලා ගන්න ඕනේ. රැයට නිදා ගන්නවත් නැහැ අම්මටයි තාත්තටයි. ඇයි? බයයි දරුවා පොඩි වෙයි ළඟට තියාගෙන ඉන්න ඕනේ මොනවද ප්‍රශ්නයක් වෙන්නේ කියලා. අම්මට තාත්තට විතරක් නෙමෙයි ආච්චිලා සීයලා ඔක්කොටම තියෙනවා වැඩේ ඥාතින්ට. ඉතින් ඔහොම ගිහිල්ලා ওই දරුවා දැන් පොඩ්ඩක් ලොකු වෙනවා. ඊට පස්සේ දරුවා ඇවිදින්න ගත්තාම ඊට වඩා අමාරුයි පරිස්සම් කරන්න. දැන් දරුවාට ඒ අතර ලෙඩ වුණොත්, කරදරයක් වුණොත් මලුත් ආයි දුක එනවා. ඊට පස්සේ දරුවා ලොකු වෙලා ඉස්කෝලේ යන්න ඕනේ, උගන්නන්න ඕනේ. දැන් ඒ වටත් අම්මල තාත්තලා කොච්චර කැප කරන්න ඕනේද? හැම අම්ම තාත්තන් බලාපොරොත්තු වෙන තමන්ගේ දරුවා හොඳට ඉගෙනගෙන ලොක්ෙක් වෙන කියලා. එහෙම හැමෝටම වෙන්න පුළුවන්ද? බෑ. එහෙම නැතුණා දුක එනවා. හැම අම්ම තාත්තා විතර මගේ දරුවා පන්තියේ පළවෙනියා වෙන්න කියලා. පන්තියේ ළමයි 40ක් ඉන්නවනම් පළවෙනි කීයක් එනවද? එක්කෙනයි. ඉතුරු 39ම පරාදයි. ඊට පස්සෙත් එහෙමයි. ලොකු වෙනකොටත් ඒ ඔය කාලේ දරුවෝ අකීකරු වෙනවා. දැන් ඔයගොල්ලෝ හැමදාම ඔයගොල්ලන්ගේ අම්මල තාත්තලාට කීකරු වෙලා හිටියද ඒ කාලේ? නැහැනේ. ඉතින් ඒ දරුවොත් එහෙමම තමයි. ඉතින් අකීකරු වුණාම දාලා යනවා, සමහරට ඔයගොල්ලන්ගේ දාලා යනවා, නැත්නම් වෙන අකීකරු වැඩ කරනවා, නරක වැඩ කරනවා, ඔන්න ආයි දුක එනවා. ඊට පස්සේ ඔහොමම ගිහිල්ලා ওই අතර දරුවට කරදරයක් වුණොත් ඒත් දුක එනවා. ඔහොම ගිහිල්ලා දරුවෝ ඉතින් කසාද බදලා දාලා යනවා, අම්මල තාත්තලා සලකන්නේ නැත්නම් ගහනවා අම්මල තාත්තලාට, ඔන්න ආයි දුකයි. ওই විදිහටම ගිහිල්ලා ওই දරුවා මැරුණොත් අපිට ජීවිත කාලෙම අඬන්න කොයි වෙලාවෙ දුක එනවා. එහෙම නැතු අපි මලොත් දරුවට ගොඩාක් ආදරේ ඉඳලා අපි මලොත් මොකද වෙන්නේ? අපි දරුවට පෙරේතකමෙන් මලොත් කොහෙද උපදින්නේ? පෙරේත ලෝකෙ උපදින්න පුළුවන්. එතකොට පෙරේතෙක් වෙලා ගෙදරට ආවොත් ගෙවල් වල කෑම පිළිනු වෙන ගඳ ගහනකොට ගෙවල් මුළු වල ඉන්නකොට අම්මව පේන්නේ නැහැනේ, තාත්තාව දරුවන්ට පේන්නේ නැහැනේ. ඇයි? පෙරේත පේන්නේ නැහැනේ. දැන් ඕගොල්ලෝ ළමයට වැහුනොත් එහෙම ওই පෙරේතයා තමන්ගේ දරුවෙකුට වගේ ඥාතියෙකුට වැහුණා. මොකද ඕගොල්ලෝ කරන්නේ? ගුරුකම් කරලා මුහුදට දානවා, බෝතලයකට දාලා. ඔන්න දරුවට කැමති වුණාම අන්තිමට වෙන දේ ඕනම් මම දන්නේ ඇත්තටම පෙරේත බෝතල් වලට දාන්න පුළුවන්ද නැද්ද කියලා. මම දන්නේ එකක් නෙමෙයි, නමුත් ලෝකයක් කරන්නේ ඒකනේ. හොඳයි, එහෙනම් දරුවෙකුට කැමති වුණාම තියෙන දුක් පීඩාව, ඒ වුණාට අපිට හිතෙන්නේ දරුවා සැපයි කියලාද දුකයි කියලාද? සැපයි කියලා. ඇත්තටම බැලුවොත් සැපයක් තියෙන දරුවෙක් කියන සැපය. හැබැයි ඒ සඳහා දුක් කොච්චර විඳිනවද අපි? ඒ සැපය වෙනුවෙන් දුක් දහහක් දහදාහක් විඳිනවා. එක සැපයක් වෙනුවෙන් එක සැපයකට දුක් දහදාහක් විතර තිබුණොත් ඒක සැපයක් කියන්නද හොඳ, ඒක දුකක් කියලා කියන්නද හොඳ? එක සැපයකට දුක් දහදාහක් විතර තිබුණොත් ඒක ඔගොල්ලෝ කියන්නේ සැපයක් කියලාද දුකක් කියලාද? දුකක්නේ. ඇයි? 9999 දුක් තියෙනවා එක සැපයයි නේ, වැඩක් නැහැනේ. ඕක ඕගොල්ලන්ට තේරුණා නම් ඇත්තටම හොඳට හිතන්න, ඕගොල්ලන්ට හොඳට ඕක තේරුණා නම් ඔගොල්ලෝ දරුවෝ හදයිද? ඈ, හොඳට තේරුණා නම් එවනට ඕගොල්ලන් අම්මලා තාත්තලා ඥාති යාළු ඔක්කොම කිව්වේ දරුවෝ හදන්න කියලා නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යම, දුක දුක හැටියට කියලා දුන්නා. ඔය විදිහට වාහනේ ගැන හිතන්න, ගෙවල් දොරවල් ගැන, ඉඩම් කඩම්, ඥාතීත මිතර කසාද, ඔය තියෙන ඔක්කොම ගැන ඔය විදිහට හිතලා බලන්න. ඉවේ සැප කොච්චර තියෙනවද, දුක කොච්චර තියෙනවද කියලා. ඔගොල්ලන්ට තේරුණොත් මේ දරුවා කියන්නේ අර මෙතන කිව්වේ ගිනියම් වෙච්ච යකඩ බෝලේ වගේ එකක් කියලා. ඇල්ලුවොත් දුක එනවා, දරුවෙකුට කැමති වුණොත් දරුවා හිටියත් දුක නැතත් දුක. එහෙනම් මේ දුකට හේතුව දරුවද තණ්හාවද? තණ්හාව, කැමැතිවීම, තණ්හාවෙන්ද? දරුවා හිටියත් දුකයි නැතත් දුකයි. මලත් දුක ඉවරනවද? නැහැ. එහෙනම් අපි දරුවෝ එක්කෙනෙකුට එහෙම දුකක් තියෙන දරුවෝ 10ක් හිටියොත් ඒ වගේ දුක් ගොඩවල් 10ක් එනවා. 20ක් හිටියොත් 20ක් එනවා. පේනවද ප්‍රශ්නේ? එනකොට අපිට හිතෙනවා දරුවෝ ගොඩක් හිටියම හොඳයි, අපිට අනාගතේ සුරක්ෂිතයි. නෑ, සුරක්ෂිත නැහැ. එහෙම සුරක්ෂිත වෙනවෑ? ඒ 10කට 10ක් ප්‍රශ්න, 10ගේ ප්‍රශ්න. එක්කෙනෙකුට යම එක්කෙනෙකුගේ ප්‍රශ්න. මම කියන්නේ ඉන්න දරුවට යුතුයකම් ඉස්ස කරන්න එහෙම එපා කියලා එහෙම නෙවෙයි, හොඳට මතක තියාගෙන වරද්ද ගන්න එපා. දරුවෝ හැදුවා නම් අම්මලා තාත්තලාට යුතුයකමක් වගකීමක් තියෙනවා දරුවට සලකන්න, දරුවන්ට යහමඟ පෙන්වලා දෙන්න, දරුවෝ හොඳ මාර්ගයේ යවන්න. හැබැයි දරුවා කියන්නේ මෙහෙම දෙයක් කියලා ඔගොල්ලෝ අවබෝධ කරගන්න. කවදා හරි මේවා තේරෙන්න ගත්තොත් ඔගොල්ලෝ මොකද කරන්නේ? ඇත්ත තේරුණොත් ටික 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 ඒවට තියෙන බැඳීම අඩු කරගන්නවා. බැඳීම අඩු වෙන්න තණ්හාව අඩු වෙන්න දුක අඩු වෙනවා. දුකට හේතුව තණ්හාවෙන්ද? දුක හැදුනේ තණ්හාවෙන්. දැන් ඔයගලට කවුරුවත් හිටියේ නැත්තම්, ඥාති හිත මිත්‍රාදීන් කවුරුවත් නැත්තම් දුකක් වෙන දෙයක් තියෙනවද ඒගොල්ලන්ගේ? දැන් අම්මා හිටියොත් අම්මා මැරෙනකොට දුක වෙනවද නැද්ද? අම්මල නැත්තම් ඒ දුකට ඇනේ. තාත්තලා හිටියේ නැත්තම් තාත්තලෙන් දුක නැහැ. සහෝදර සහෝදරයෝ ඥාති හිත මිත්‍රාදීන් හිටතේ ඒ දුක නැහැ. ඕලට කිසිම දෙයකට ආසාවක් නොතිබුණොත් දුකක් වෙන දෙයක් තියෙනවද එතකොට? කිසිම දුකක් නැහැ. ඔන්නෝම තේරුම් ගන්න. තේරුණාද? තව පැහැදිලි කරන්න ඕන දෙයක. දැන් ඕගොල්ලෝ ගෙදරදී හිතන්න ඕනේ කොහොමද දන්නවද? ලෝකේ මොනෝ හරි වැඩක් කරන්න ගියාම හොඳද? ඔයගොල්ලෝ ලෝකේ මොනෝ හරි දෙයක් අලුතෙන් කරන්න හිතනකොට, අපි ගමු ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න, මොනෝ හරි ලෝක දෙයක් දරුවෙක් හදන්න විතරක් නෙමෙයි, තව මොනෝ හරි දෙයක් කසාද බඳින්න, ළමයෙක් කසාද බඳින්න, ඔය හිතනකොට මෙන්න මෙහෙම බලන්න, මෙහෙම දෙයක් කරාම දුක් කොච්චර එනවද, සැප කොච්චර එනවද කියලා දෙකට බෙදා ගන්න. කොලයක් අරගෙන දෙපැත්තට බෙදා ගන්න. එක පැත්තක සැප, අනිත් පැත්තේ දුක. බලන්න, එක සැපයක් ගන්න ගිහිල්ලා දුක් දහහක් වෙන විතර එනව නම් ඒ සැපේ, එක සැපේ අතහැරියොත් දුක් දහහකින් බේරෙන්න පුළුවන් නේද? අන්න එහෙම නුවණැතිව තීරණය කරන්න. එහෙමයි බෞද්ධයෙක් වුණාම නුවණින් තීරණය කරන්නේ. බුදුදහම කියන්නේ මේ පන්සල් යන එකවත් ඝාත කියන එකවත් නෙමෙයි, සත්‍ය අවබෝධ කරන එක. අපි දුකෙන් මිදෙන්නයි ඕනේ. දුකට කැමති නැති අයටයි බුදුදහම තියෙන්නේ. දුක නැති කර ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? දුක හැදෙන දේවල් අල්ලන්නේ නැතුව ඉන්න ඕනේ. ඔව්, හේතුව නැති කරන්න ඕනේ. හේතුව තමයි තණ්හාව. මේ ආස කරලා ආස කරාම තමයි දුක එන්නේ. පිච්චෙන ගිනි පොලේ මේ සුඩු තිබුණයි කියලා අපිට, ගිනියන් වෙච්ච යකඩ පොලේ මේ සුඩු තිබුණයි කියලා අපිට එන දුකක් නැහැනේ. අපි ඔක ඇල්ලුවොත් තමයි අපිට දුක එන්නේ. එහෙනම් ඕගොල්ලෝ අල්ලන්නේ ආසාවෙන්, නැත්තම් තණ්හාවෙන්. එහෙනම් දුක හැදුනේ තණ්හාවෙන්. ඒ තණ්හාව නැති වුණාම මේ යකඩ පොලෙන් එන දුකක් නැහැ. ඒ වගේම ලෝකෙ කිසිවකට ඔයගොල්ලෝ තණ්හාව නැති වුණොත් හැම එකක්ම දුකයි කියලා තේරිලා කිසිවක් අල්ලන්නේ නැහැ. එහෙනම් කිසිම දෙයකින් දුකක් එන්නේ නැහැ. ඔන්න ඕක තේරුම් ගන්න. මං චතුරාර්ය සත්‍ය සරලව පොඩ්ඩක් කියලා දෙන්නම්. අපි පරණ උපමාවෙම මතක් කරමු ආයි පාරක්. මොකද්ද? මෙතන ගිනියන් වෙච්ච යකඩ බෝලයක් තිබුණොත් ඕගොල්ලෝ වැඩිහිටි වැඩිහිටි ඕක අල්ලන්නේ නැහැනේ කවුරුවත්. ලස්සනට තිබුණාට ඕක අල්ලන්නේ නැයි. ඇල්ලුවොත් පිච්චෙනවා, පිච්චුන දුක එනවා නේ. හරි. පොඩි ළමේ අවුරුදු දෙකක විතර පොඩි ළමෙක් හිටියොත් එයා ඕක දන්නේ නැතිනද ලස්සනට තියෙනින්ද ආසාවට අල්ලනවා. ඇල්ලුවොත් පිච්චිලා දුකටපත් වෙනවා නේ. ඕගොල්ලන්ට දුක ආවේ නැත්තේ සා පොඩි ළමයට දුක ආවේ පොඩි ළමයා ඇත්ත දන්නේ නැති හින්දා නේ. ඕගොල්ලෝ ඇත්ත දන්නේ හින්දා පිච්චෙන එකට ආස කරේ නැහැ. පිච්චෙන ගිනි බෝලේ පිච්චෙනවා කියලා දන්නේ හින්දා ඒකට ආස කරේ නැහැ, නැත්නම් තණ්හා කරේ නැහැ. ඒ හින්දා ආපු දුකක් නැහැ නේද? ඔන්න ඔය විදිහට අපි ඉගෙන ගන්න ඕනේ. ඉපදෙන එක දුකද නැද්ද කියලා. ළඩ වෙන වයසට යන මැරෙන. මං අහන්නම් ඕගොල්ලන්ගේ ප්‍රශ්න ටිකක්. හැමෝම හයියෙන් උත්තර දෙන්න ඕනේ. පොඩි අයටත් පුළුවන්. ඔන්න අම්මා කෙනෙක්ගේ බඩක් ඇතුලේ මාස 10ක් කට්ට කරුවලේ ලයිට් නැහැ, ටෙලිෆෝන් නැහැ, කතා කරන්න කෙනෙක් නැහැ, හොඳ රූප නැහැ, කරුවලේ වකුටු වෙලා ඉන්න ඕනේ. ඒක සැපයිද දුකයිද? දුකයි. ඊට පස්සේ අම්මගෙන් බඩෙන් එළියට ආපු ගමන් ඇවිදින්නත් බෑ, කතා කරන්නත් බෑ, නැගිටින්නත් බෑ, බඩ ගන්නත් බෑ, දන ගන්නත් බෑ. උඩ බැලි අතට හැරිලා අසූචි මුත්‍රා ගොඩේ වැතිරිලා අඬන්න විතරයි පුළුවන්. එහෙම මාස ගාණක් ඉන්න වෙන එක සැපයිද දුකයිද? දුකයි. එහෙනම් මෞකුසක ඕ මෞකුසකෙන් එළියට ඇවිල්ලා උපදින එක සැපයිද දුකයිද? එහෙනම් ඉපදීම දුකයි නේද? හොඳයි. ලෙඩ වෙන එක සැපයිද දුකයිද? ලෙඩවීමත් දුකයි. වයසට යෑම ඒකත් දුකයි. මැරෙන එක දුකයි. අකමැති දේවල් ලැබෙන එක අපි කැමති නැහැ. කවුරුත් අපිට බනිනවට, කවුරුත් අපිට බැන්නොත් සැපයිද දුකයිද? කවුරු හරි ගැහුවොත් දුකයි. එන අකමැති දේවල් ලැබෙන එක දුකයි. කැමති දේ නැති වෙලා යනවා. අපි කැමති දේක් තියෙනවා, රහ කෑමක් කියලා කියනකො හිතලා මොනවාරි හිතන්නකො රහ කෑමක් ගැන. ඒක නැති වෙලා ගියොත් ඒක හම්බුන්නේ නැත්තම් එහෙනම් ඒත් දුකයි. කැමති දේ නැති වෙලා යනවා. ඊට අමතරව තමන්ගේ දරුවා කැමති දරුවෝ නැති වෙලා යනවා, දාලා යනවා, නැති වෙලා යනවා, නැත්තම් අම්මලා තාත්තලා ඒ වගේ ඒවත් එහෙම තමයි. ඊට පස්සේ අපි හිතන දේවල් ඉෂ්ට වෙන්නේ. අපි හිතනවා අනේ අපිට දුක එන්න එපා කියලා. ඒ වුණාට දුක එනවා. ඒක සැපයි දුකයිද එතකොට? ඒකත් දුකයි. අපි හිතන දේවල් ඉෂ්ට නොවන එකත් දුකයි නේද? එහෙනම් ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණය, අකමැති දේ ලැබීම, කැමති දේ නැති වෙලා යෑම, අපි හිතන දේවල් ඉෂ්ට නොවීම දුකයි නේද? ඔව්, බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ ටික දුකයි කියලා. කෙටියෙන් කියදොත් මේ ලෝකේ හැම වෙන හැම දෙයකින්ම ওই දුක තියෙනවා කියලා කිව්වා. ඒ කිව්වේ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා. ඒක විස්තර කරන්නත් පුළුවන්. චුට්ටක් කියලා දෙන්නද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දන්නවද ඔයගොල්ලෝ? ඔව්ෝ දන්නත් දන්නද හැමෝම? බස් අඳිනවනම් හරි. මම මේ බෝඩ් එකේ සාමාන්‍යයෙන් අඳි මම කියලා දෙන්නම්. හොඳට බලාගෙන ඉන්න. ඔන්න ඕගොල්ලන්ට මාව පේනව නේද? ඔව්. මාව පේන්න නම් මම මෙතන ඉන්න ඕනේ නේද? ඉන්න ඕනේ. හොඳයි. මාව පේන විදිහ මම කියලා දෙන්නම්. මේ දිහා දැකලා මන් දිහා බලාගෙන ඉන්න. මාව දැක්කහම ඕගොල්ලෝ කවුරු කියලාද කතා කරන්නේ? ස්වාමීන් කියලා කියනවා. ඕගොල්ලෝ හාමුදුරු කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් කියලා ඉගෙනගෙනත් නැහැ කියලා හිතන්නකෝ. සිවුරක්වත් දැකලා නැහැ. පිට රටක ඉපදිලා හිටියා. දැන් හාමුදුරුවෝ කියන දන්නවද? එහෙම ඉගෙනගෙනත් නැහැ. ස්වාමීන් වහන්සේ කියන දන්නේ නැහැ. සිවුරු දැකලත් නැහැ. දැන් ඇස් පේනවනම් ඒත් මාව පේනවද නැද්ද? ඒත් පේනවා. එතකොට කවුරු කියලා කියයිද? මොකද්ද කියන්නේ? මොනහරි කියන්න. මනුස්සෙක් කියලා. මනුස්සෙක් කියලා කියයි. හොඳයි. ඒකත් ඉගෙන ගත්ත එකක්නේ. කන්නඩියෙන් තමන්ගේවත් මූණ දැකලා නැහැ කියලා හිතන්නකෝ. වෙන මිනිස්සුන්වත් දැකලා නැහැ කියලා හිතන්නකෝ. එහෙම වෙනව නෙමෙයි. එහෙම වුණොත් එතකොට මිනිස්සු දැකලත් දැනෙන්නේ. එතකොට මනුස්සෙක් කියන්න පුළුවන්ද? ඒ දන්නෙත් නැහැ. එතකොට මොකක් කියයිද? හෙලවෙනවනම් සතෙක් කියලා කියයි. නේ? ඒත් දැකලා නැත්තම්, ඒ සත්තු දැකලත් නැත්නම්, සත්තු ගැන අහලත් නැත්නම්, එතකොට පේන රූපෙට මොකද්ද කියන්නේ? දැන් ඔය හැම වෙලාවෙම ඉගෙනගත් එකක් නේද කිව්වේ? මේකට ඔයගොල්ලෝ කන්නඩිය කියලා පොඩි කාලේ ඉගෙනගෙන තිබුණා නම් මේ රූපෙට කන්නඩිය කියයි. නේද? මේසයක් කියලා ඔයගොල්ලෝ තිබුණා නම් මේසේ කියයි. පුටුවක් කියලා ඉගෙනගෙන තිබුණා නම් පුටුව කියයි. එහෙනම් මේ හැම වෙලාවෙම කිව්වේ ඉගෙනගත් එකක් නේද? ඕ රූපයක් නේද? නෑ, පේන රූපෙටනේ මේ කියන්නේ ඔක්කොම. මේ පේන රූපෙට එක එක නම් දැම්මා. හාමුදුරුවෝ කිව්වා කට්ටියක්, කට්ටියක් කිව්වා මිනිස්සෙක් කියලා, ඒක දන්නේ නැති එක සතෙක් කියලා. එහෙම නැත්නම් පොඩි කාලේ උගල දුරන කන්නඩියක් කියලා කන්නඩිය කිව්වා, මේසයක් කියලා උගල දුරන මේසෙ කිව්වා. නේද? මේ හැම වෙලාවෙම ඉගෙනගත් එකක් නේද කිව්වේ? හොඳයි. කිසිවක් ඉගෙන ගත්ත නැති කෙනෙකුටත් පේනව නේද? නේ? ඇස් පේනවා නම් පේනවනේ. ඒ පේන්නේ මොකද්ද? මොකද්ද ඒ රූපෙට කියන්නේ? මම මෙහෙම අහන්න. මේ බෝඩ් එකේ ඔයගොල්ලෝ චිත්‍ර අඳින්න දන්නවා නම් හාමුදුරුවන්ගේ චිත්‍රයක් අඳින්න බැරිද? මේ විදිහටම චිත්‍ර අඳින්න දන්න කෙනෙක් හිටියොත්, අපි දියසයන් ටිකක් දුන්නොත් ලස්සනට අඳින්න බැරි චිත්‍රය පුළුවන්. මේ විදිහටම ඇඳහම දැක්කේ ගමන් කවුරු කියලා සී වෙන්නේ? ඒකේ කෙනා හාමුදුරුවෝ කියලා සී වෙයි නේ. ඔව්, හාමුදුරුවෝ දන්නේ නැත්තම් මිනිස්සෙක් කියලා කියාවේ. මිනිස්සයා කියලා දන්නේ නැත්නම් සතෙක් කියලා හරි කියාවේ නේ. කන්නඩියක් කියලා ඔයගල දරන පොඩි කාලේ කන්නඩිය කියයි නේ. එහෙනම් මේ පෙනෙන රූපය මේ විදිහටම අර දේශයන් වල ඇඳ නේද චිත්‍රේ? ඔව් නේ. ඒ චිත්‍රය ඇඳේ මොනව ඇඳ අපි? දේශයන් වලින්. දේශයන් වලින් ගෑවේ මොනවද? එක එක පාට. එහෙනම් ඒ චිත්‍රේ තියෙන එක එක පාට ටිකක් නේද? එක එක පාට ටිකක් දැක්කහම ඔයගලට කවුද කියලා සිහි වුණේ? හාමුදුරුවෝ කියලා. එහෙනම් එක එක පාට ටිකක් තියෙන්නේ සිහි වෙන්නේ හාමුදුරුවෝ කියලා නේද? හොඳට හිතන්න. එහෙනම් පෙනිලා තියෙන එතන එක එක පාට ටිකක් නේද? පාට ටිකක් පේනකොට ඔයගලන්ට සිහි වෙලා තියෙන හාමුදුරුවෝ කියලා. හාමුදුරුවෝ දන්නේ නැති අයට මොකක් කියලා සිහි වුණේ? මිනිස්සෙක් කියලා. මිනිස්සෙක් දන්නේ නැති අය සතෙක් කියලා. ගිනගෙන තීච්චයට මේස කියලා, ගිනගෙන තීච්චයට මේස කියලා සිහි වුණා. එහෙමනම් හොඳට හිතන්න, මේ චිත්‍රේ ඇන්නේ මේක බලාගෙන. එහෙම නෙමේද? මේ හාමුදුරුවෝ දිහා බලාගෙන මේ චිත්‍රය ඇන්දේ. මෙතන පේන එක නේද එතන ඇන්දේ? ඒ පාට ටිකෙන් ඇන්දේ ඒකනේ. ඒක දැක්කහම උගලට හාමුදුරුවෝ කියලා සිහි වුණා. මේක දැක්කහම කවුරු කියලා සිහි වෙන්නේ? ඒත් හාමුදුරුවෝ කියලාමනේ. හොඳයි. දෙකේම එක නම් සිහි වෙන්නේ, දෙකේම පේන්න ඕනේ එකම නෙමේද? එකමයි. එහෙනම් එතන පෙරලා තියෙන පාට ටිකක් නම් මෙතන පේන්න ඕනේ මොකද්ද? එතන පේන්නේ පාට ටිකක් නේද චිත්‍රේ? මේක බලාගෙන එතන ඇන්දි ත්‍රිමාණෝ ඒ විදිහට ඇන්දා නේ. එතන තියෙන්නේ පාට ටිකක් නම් මෙතන පේන්න ඕනේ ඒකම නෙමේද? ඒකමයි. එහෙනම් මොකද්ද? පාට ටිකක්. ඔව්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැට පේන්නේ පාට ටිකක් විතරයි කියලා. තේරුණාද? ඔය පැදුරු දිහා බලන් ළඟ තියෙන කහ පාටයි රතු පාටක් පේන්නේ, නැත්නම් නිල් පාටයි කොළ පාටක්, නිල් පාටයි කළු පාටක්, කොළ පාටයි කළු පාටක් නේ. ඕන දෙයක් දිහා බලන්න මේ ළඟ තියෙන, දැන් මේ බෝඩ් එක දිහා බලන සුදු පාටක් පේන්නේ බෝඩ් එකක් කිව්වට නේද? මේ මකඩ දිහා බලන ඩස්ට්‍රේ දිහා බලන කළු පාටක් පේන්නේ නේ. මේ කන්නඩි පෙට්ටිය බැලුවාම මේ දුබුරු පාටක් පේන්නේ, පෙළදෙන පාටක් නේද? මේ හැඩේකුත් තියෙනවා. මේ පාට මෙතනින් හැර නැති හින්දා මේ පාට මේ හැරෙට තව තිබුණා මේ හැඩෙත් නැතුව යනවා, හැඩෙත් වෙනස් වෙනවා. එහෙනම් පාටයි, ඒ පාට නිසාම හටගත්ත හැඩයක් ඒ නේ. එහෙනම් ලෝකේ හැම දෙයක් දිහාම බලන්න, මේ බිත්තියක් දිහා බලලා සුදු පාටක් පේන්නේ, ටයිල් එක බැලුවාම සුදු පාටක් නේ. හැම වෙලාවෙම පෙරලා තියෙන පාටක් නේද? ඇඳුමක් දිහා බලන්න පාට නෙමේද පේන්නේ? පාට. ඔව්, දැන් තේරෙනවද ඇහැට පෙනලා තියෙන පාට ටිකක් කියලා? හොඳයි, මං ඔන්න දැන් හාමුදුරුවෝ පේන විදිහ දැන් අඳින්න යන්නේ. එහෙනම් පෙරලා තියෙන මොකද? පාට ටිකක්. ඔන්න රූපය කියන්නේ පාට ටිකක්. හොඳද? ඉස්සෙල්ල ඔන්න මං හිටියේ නැත්තම් මාව පේන්නේ නැහැ නේද? එහෙනම් ඔන්න මාව ඇඳා ඉස්සෙල්ලම. ඒ කියන්නේ පාට. ඒකට කියනවා රූපායතනය. ඔන්න ඒක ඉගෙන ගන්න. ඇහැට පේන රූපයට කියනවා රූපායතනය. හොඳද? හොඳයි. අන්ධයට පේනවද? නැහැ. දැන් ඇහැට පේන්නේ පාට ටිකක් නේද? ඔව්. එහෙනම් ඔයාලට මේ ලෝකේ හැම දෙයක්ම පේන රූප නේද? රූප කියන්නේ මොනවද? පාට. ඒක හරිද? එහෙනම් ඔයාලා දරුවෝ, ගෙවල් දරුවෝ, ඉඩම් කඩම් ලෝකේ පේන හැම දෙයක්ම පාට නේද? ඇහැට පේන ඔක්කොම. හොඳයි. හොඳට නුවණින් කල්පනා කරලා කියන්නේ මේ මොකක්ද එහෙනම්? ඇහැට පේන්නේ මොනවද? එහෙනම් ඔයාලට ඔය ඇහැට පේන එක නෙවෙයිද? එක්කෙනෙක් කිව්වානේ. එහෙනම් මේ පාටක් නේද? එහෙනම් පාටක් කියන්නේ රූපයක් නේද? රූපායත නෙවෙයිද? ඇහැට පේන රූප මිසක් ඇහැට ඇස් පේනවද? ඇහැට පේන රූප නේද? එහෙනම් මේක රූපයක් නේද? එහෙනම් ඇහැක් අපිද මේ දැකලා තියෙන රූපයක්ද? ඔව්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැට උපමාවක් දෙන්න බෑ කියලා. අනිදස්සනයි කියලා. මේක අපේ අම්මයි තාත්තයි ටීචර් කිව්වා තමයි ඇහැ කියලා. ඒ දන්නේ නැති කමට. ඇත්ත තමයි ඇහැට පේන්නේ මොකද්ද? පාට. මේ පේන්නේ පාටක් නේද? එහෙනම් ඇසට උපමාවක් දෙන්න බෑ. දැකලවත් නැත්නම් කනනාසය දැකලා දෙනවද? නෑ. ඒත් පාටක් වෙලා තියෙන්නේ. එහෙනම් ඇස, කනනාසය, දිව ශරීරය, මනස එකක්වත් දැකලා තියෙනවද? ශබ්ද, සද්දේ දැකලා තියෙනවද? ගන්ධ, රස නෑ, පහස නෑ. දැකලා තියෙන එකම දේ මොකද්ද? ඇහැට පේන පාට ටික විතරයි. දැන් තේරෙනවද? එහෙනම් ඇහැ කඳින්න පුළුවන්ද අපිට? දැකලත් නැහැ. උපමාවක්වත් දෙන්න බැරි නම් අඳින්න බැහැ. නම් අඳින්න පුළුවන් පාට ටිකක් විතරයි. එහෙනම් අපි ඇහැක් අඳින්න බැරිඳ ඇහැ කියලා ලියමු. එහෙනම් ඇහැකුත් තියෙන්න ඕනේ දකින්න ඔයගලට මාව. මමත් මෙතන ඉන්න ඕනේ ඔයගලට ඇහැකුත් තියෙන්න ඕන නේද? හොඳයි. මමයි ඇහැයි තිබුණාට දකින්න පුළුවන්ද? සිහි නැති වෙලා හිටියොත් හරි මැරිලා හිටියත් හරි පුළුවන්ද? එහෙනම් හිතකුත් තියෙන්න ඕන නේද? ඔය තුනම තිබුණොත් දැක්ක හැකිද? ඈ බෑ. තව මොකක්ද ඕනේ? ඔය තුන එකට ගැටෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ අහක බලා හිටියොත්ද පේන්නේ නැහනේ නේ? ඔය තුන එකට ගැටෙන්න ඕනේ. නැත්නම් එකට කියනවා ස්පර්ශය කියලා. මෙන්න එහෙම ගැටෙනවට කියනවා සිංහල වචනේ ස්පර්ශය. නැත්නම් ගැටෙනවා ස්පර්ශය. හරිද? දැන් පේනව නේද? ඔහොම වුණාම දැන් මාව පේනවද නැද්ද? පේනවා. මන් දිහා බලා ඉන්න ඔයගොල්ලෝ පේනවා. දැන් මේක ඔයගොල්ලෝ හඳුන ගන්න නැද්ද මේ සිවුර කියලා? මේ දුබුරු පාට කියලා හාමුදුරුවෝ කියලා අඳුර ගන්න නැද්ද? හිතන්නේ නැද්ද මේ හාමුදුරුවෝ කියලා? ඈ මිදින් නැද්ද? දැන් හාමුදුරුවෝ කෙනෙක් දැක්කාම ඔයගලන්ට සැපෝ උපේක්ෂා වේදනාවක් එයි. තරහෙන් හිටියේ නැත්තම් නේ? ඒක මිදින් නැද්ද? ඔන්න අපි හාමුදුරුවෝ දැක්කාම මිදිනවා, හඳුනනවා, හිතනවා නේ? මේ දකින්න රූපෙ දිහා මේ පාට ටික මිදිලා හඳුල්ලා හිතලා හාමුදුරුවෝ බණ කියනවා, ඔය හිතනව නේද? හරිද? ඔන්න ඔය ටිකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. ඇහැයි පේන රූපායතනටයි කියනවා, මේ රූපායතන කියලා ලියන්න. ඇහැයි රූපායතනටයි කියනවා රූප උපාදානස්කන්ධය කියලා. හොඳට තේරුම් ගන්න. ඇහැයි පේන රූපායතනටයි කියනවා රූප කියලා. ඒ ඔක්කොට රූප. රූප කියලා කියනවා ගොඩාක්. මං කියන්නද රූප ටික නිකන්. ඇසටයි පේන රූපටයි රූප කියනවා. කනටයි සද්දෙටයි, දිවටයි රසටයි, නහයටයි ගඳටයි, කයටයි පහසටයි. ඒ ඔක්කොටම කියනවා රූප කියලා. තව තියෙනවා මනසින් දැනගන්න රූප ටිකුත් තියෙනවා. ඒ කියන්නේ ධම්මායතන පරියාපන්න රූප කියලා. ඉතින් ඒ ඔච්චර ඉගෙන ගන්න ඕනේ. අර රූප කියලා කියන්නේ ඇයි රූපයි රූප. ඔන්න එකට රූප. ඔය දෙක එකතු කළා. ඔය දෙක රූප. හරිද? හිතට කියනවා විඤ්ඤාණය කියලා. විඳිනවට කියනවා වේදනාව කියලා. හඳුන ගන්නවට කියනවා සංඥාව කියලා. හිතනවට කියනවා සංස්කාර කියලා. ඔන්න ඔය ටිකට කියනවා පංච උපාදානස්කන්ධය ගණේට යනවා කියන ඔය ටික. ඇහෙනකොටත් එහෙමයි. කනයි සද්දයයි හිතයි නේ? ඒ තුන එකතු වෙලා ගැටිලා මේ විදිහටමයි ඒක විඳිනවා, හඳුනනවා, හිතනවා. ඇහෙනකොට එහෙමයි වෙන්නේ. රසත් දැනනකොටත් එහෙමයි. රසයි දිවයි හිතයි ඒ තුන එකට ගැටිලා ඒක විඳිනවා, රස විඳිනවා, රස හඳුන ගන්නවා, රස ගැන හිතනවා. ඒ ටිකම හිතෙන් දැනගන්නවා. දැන් හොඳට තේරුණාද පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. ස්කන්ධ පහ කියලා, ඔය ස්කන්ධ කියලා කියන්නේ ගොඩක් කියන එක. ස්කන්ධ කියන්නේ ගොඩක්, රූප ගොඩක්, වේදනා ගොඩක්, හඳුනාගන්නව ගොඩක්, නැත්නම් සංඥා ගොඩක්, හිතනව නැත්නම් සංස්කාර ගොඩක්, දැනගන්නව නැත්නම් විඥාන, විඥාන කියන්නේ දැනගන්නවා කියන එක. ඒව ගොඩක්. ගොඩක් කියලා කියන්නේ මෙන්න මෙහෙම ගොඩක්. ඔව මතක තියාගන්න ඕන නැහැ, දැනගන්න හැබැයි. අතීත, වර්තමාන, අනාගත, ආධ්‍යාත්මික, බාහිර, හීන, ප්‍රනීත, දුර, ළඟ, සුකුම, ඕලාරික කියලා 11 පොලක තියෙනවා රූප. වේදනා, සංඥා, සංකාර, විඥාන තියෙනවා. ඒවට කියනවා ස්කන්ධ කියලා. ගොඩක් කියන කම තමයි ස්කන්ධ කියන්නේ. ඒ තියෙන ඔක්කොම ස්කන්ධ වලට කියනවා රූපස්කන්ධය කියලා. ඒ 11 පොලේම තියෙන වේදනා ටිකට කියනවා වේදනා ස්කන්ධය. යන්ත දැනගන්න වැඩියම නෙමෙයි ඒවා බර කරගන්නේ පොළොවට. ඒවක හඳුනා ගැනීම ටික ඔක්කොම කියන ඕන තැනක තියෙන හඳුනා ගැනීම. කොහේ හඳුනගත්තත්, අතීතය හඳුනගත්තත්, වර්තමානයේ, අනාගතේ, ආධ්‍යාත්මික දෙයක්, බාහිර දෙයක්, හීන දෙයක්, ප්‍රණීත දෙයක්, දුර දෙයක්, ළඟ දෙයක්, සියුම් දෙයක්, රළු දෙයක්, ඔය කොහොම හඳුනා ගැනීමක් තිබුණත් ඒ ඔක්කොටම කියනවා සංඥා ස්කන්ධ කියලා. ඔක්කොම එකතු කළා. කොහේ හිතන දෙයක් තිබුණත් නැත්නම් කොහේ තියෙන සංස්කාරයක් තිබුණත් 11 පොළේම ඔය ඔක්කොටම කියන සංස්කාර ස්කන්ධ කියලා. මොන දැන ගැනීමක් තිබුණත් 11 පොලේ ඔක්කොටම කියන විඥාන ස්කන්ධ කියලා. ඔක උපාදාන ස්කන්ධ කියන්නේ ඒවට ආශ්‍රව යෙදිලා උපාදානයට හිතකර. උපාදාන කියන්නේ තදින් අල්ලගන්න, ඉන්ධනයක් වගේ තදින් අල්ලා ගැනීමට අල්ලා ගන්න හිතකර, අල්ලා ගන්න පුළුවන්. ඒවට කියනවා පංච උපාදානස්කන්ධ කියලා. ඒ කියන්නේ මේ පේන සිද්ධිය ඔය ටිකනේ. ඇහැයි රූපයයි හිතයි ඔය ටික එනවා. හරිද? ඇහෙන සිද්ධියේ කනයි ශබ්දයයි හිතයි ඒකත් විදලා හඳුනලා හිතන ඒවා. දැනෙන සිද්ධියේ රසයි දිවයි හිතයි එකක්. අනික නහයයි ගඳයි හිතයි. අනික පහසයි කයයි හිතයි. එකෙන් දැනෙනවනේ, රස දැනෙනවා, ගඳ දැනෙනවා, පහස දැනෙනවා. දැනෙන ඒවා. දැනගන්නවා කියන්නේ දහමුයි මනසයි හිතයි. කියන්නේ අසකරණාසිය දිව ශරීරය කියන පහේමයි ඔය මනසයි දහමුයි හිතයි කියන මනසයි කියන කොටසෙයි ඔය ඔක්කොම ටික එකතු වුණාම ඔය ඔක්කොගෙම තියෙන රූප වලට කියනවා රූප උපාදානස්ක රූපස්කන්ධය කියලා. ඔක්කොම රූප. ඒවරේ 11 පොලේ කියන අතීතය තිබුණත් වර්තමානයේ අනාගතේ කොයි තැනක තිබුණත් ඔක්කොම රූප රූපස්කන්ධය. වේදනා සංඥා සංකාර විඥාන කිව්වහම ඒවත් ඒවා ඒ ස්කන්ධ ටික. දැන් මෙහෙම මං අහන්නම්. දැන් ඔයගොල්ලන්ට තියෙන ඇසකන නාසය දිව ශරීරය මනස කියලා ආයතන හයක් නේද? ඔය අර වෙන මොනව හරි තියෙනවද? ඈ? ඔව් සංඥාවෙන් සංඥාව කියන්නේ හඳුනා ගන්නවා කියන කම. ඔව් සංඥාව කියන්නේම හඳුනා ගන්නවා කියන සංඥාවෙන් හඳුනා ගන්නවා නෙමෙයි. සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන එක. ඈ? ඔව් හඳුනගන්නේ. ඔව් හිතන්නේ සංස්කාර. හිතනවා කියන්නේ සංස්කාර. විඳිනවා කියන්නේ වේදනාව. මොකද? ඔව් දැනගන්න. එහෙමයි මේ ඔක්කොම දැනගන්නේ විඥාණයට. දැන් මේ වෙලාවේ මේ පේන පාට ටිකයි ඇහැයි විඳින හඳුනන හිතන ඔක්කොම දැනගන්නේ හිතෙන් තමයි. ඒක විඥාණය තමයි දැනගන්නේ. ඒනු විඥාණය කියලා කියන්නේම දැනගන්නවා කියන කමට. හොඳද? ඔයගොල්ලන් පාලි ඉගෙන ගත්ත එකේ තියෙන දෝෂකුත් තියෙන. ඔයගොල්ලෝ පාලි දන්නේ නැතුව පාලි වලින් ඉගෙනගෙන තියෙන්නේ. එතකොට තේරෙනවමදි නේ? විඥාණය කියන්නේ මොකද්ද? විඥාණය කියන්නේ දැනගන්නවා කියන එකට. විඳිනවා කියන්නේ වේදනාව. හඳුනගන්නවා කියන්නේ සංඥාව. හිතනවා කියන එකට සමාන වචනේ සංස්කාර. හිතන ඔක්කොම සංස්කාර. ඔව් ඔව් ඔව්. හිතලානේ අපි කරන්නේ චේතනාවනේ කර්මය. ඉතින් හිතන ඒවා. නේ? හොඳයි. දැන් ඔන්න ඔය විදිහට ඇසකන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයෙන් හම්බෙන ඒවට කියනවා ඔක්කොම එකතු කරලා ගත්තාම මොකද්ද? දැන් මේකෙන් පහයිනේ. ඒ වගේම අනික් ඒවා පහ පහ හම්බෙන ඔක්කොම කියව පංච උපාදානස්කන්ධය කියලා. අන්න ඒක ඔක්කොම මේ පේන ඇහෙන දැනෙන දැනගන්න ඔක්කොම ඒවෙන් දුක එනවායි කියලා කෙටියෙන් කියතොත් පංච උපාදානස්කන්ධය දුකයි කිව්වා. ඒ කියන්නේ හරියට මේ ආයතන හයෙන් අපිට මේ ලෝකේ හම්බෙන්නේ ඒ හැම එකම අවසානයේ දුකක් වෙන නිසා ඒ ඔක්කොම එකතු කරලා පංච උපාදානස්කන්ධය දුකයි කියලා. තේරුණාද චුට්ටක්? ඔව්. ඔන්න දුකේ නුවණ නැත්තම් දුක්ඛ සත්‍යය කියන්නේ ඕක. දැන් මේ ඉපදෙන ලෙඩ වෙන වයසට යන මැරණේ දුක එන්නේ අපි ඒව අල්ලගත්තොත් නේද? දැන් මෙහෙම හිතන්න, දැන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ දරුවා නැත්නම් අම්මා තාත්තා ලෙඩ වෙනකොට වයසට යනකොට මැරෙනකොට කරදරයක් කරනකොට දුක එනවා නේද? ඔය පාර යනකොට ඔයගොල්ලෝ බෝඩ් එකක් දැක්කොත් අම්මාට නිවන් සැප ලැබේවා දරුවාට නිවන් සැප ලැබේවා කියලා දුකක් එනවද කාගේ හරි? එහෙම දුකක් එන්නේ නැහැනේ. එහෙනම් දුක ආවේ ඕගොල්ලන්ගේ දරුවා නැත්නම් ඕගොල්ලන්ගේ අම්මා තාත්තා වෙච්ච හින්දා නේද? අපි ආසාවෙන් අල්ලගත්ත හින්දා නේද? ඔව්, අපි අල්ලගත්තේ නැත්නම් ඒ දුක නැහැ. එහෙනම් දුකට හේතුව අම්මා මැරිච්ච ඒ මැරිච්ච එකද නැත්නම් මැරෙන ලෙඩ වෙන වයසට යන ඒවා අල්ලගත්ත එකද? අල්ලගත්තේ තමයි දුක ආවේ නේද? ඔව්. මෙහෙම යවුවොත් තව ප්‍රශ්නයක් මං අහන්න ඕක තව පැත්තකින්. ඔගොල්ලන්ගේ ගමේ නැත්නම් ඔගොල්ලන්ගේ ප්‍රදේශයේ කවුරුවල් ලෙඩ වෙනවා වයසට යනවා මැරෙනවා නේ? එහෙම ඉන්නවනේ. සමහර අය ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මැරෙනකොට ඒගොල්ලන්ට කරදරයක් කරනකොට ඔගොල්ලන්ට හිතට දුකක් එනවා නේද? ඔගොල්ලන්ගේ ගම්වල ඉන්න සමහර අය ලෙඩ වුණත් වයසට ගියත් මලත් කරදරයක් වුණත් විශේෂයෙන් දුකක් එන්න තියත් ඉන්නවා නේද? ඔව්. සමහර අයගෙන් දුක ආවා. සමහර අයගෙන් දුක ආවේ නැහැනේ. කොයි වගේ අයගෙන් දුක ආවේ? කොයි වගේ අයගෙන් දුක ආවේ නැත්තේ? ඈ? තමන්ගේ අයගෙන් දුක ආවා නේ? ඔව්. තමන්ටත් කරදරයක් වුණොත් දුක එනවද නැද්ද? නේ? එහෙනම් තමන් සහ තමන්ගේ කියලා ආස කරපු අයගෙන් දුක ආවේ. ආසාවට ගැඹුරු වචනේ මොකද්ද? තණ්හාව. එහෙනම් තණ්හා කරපු අයගෙන් නේ දුක ආවේ. ඉඩම් කඩම් ගෙවල් දොරවල් යාන වාහනත් එහෙම නේද? තමන්ගේව කැඩෙනකොට බිඳෙනකොට විනාශ වෙනකොට දුක එනව නේද? අනුන්ගේවට එහෙම දුකක් එන්නේ නැහනේ. ඔව්. එහෙනම් දුකට හේතුව තණ්හාව නේද? තණ්හාව කියන හේතුව නිසා හටගත්ත ඵලයක් තමයි දුක. හේතුව නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ දුක? ඈ? ඕ නැති කරද්ද දුක නැහැ නේද? ඔව්. ඒ තණ්හාව නැති වුණොත් දුක නැත්තරම නැති වෙනවා. හරියට කියදොත් ඕගොල්ලෝ 100කට ආස කරොත් 100කට තණ්හා කරොත් 100කින්ම දුක එනව නේද? ඔව්. 50කට තණ්හා කරොත් කීයකින් දුක එනවද? 50කින්. 10කට තණ්හා කරොත්? 1කට තණ්හා කරොත්? 1කටවත් තණ්හා කරේ නැත්තම් දුකක් නැහැ. එහෙනම් ඒ තණ්හාවම නැත්තරම නැති වුණොත් දුක නැත්තරම නැති වෙනව නේද? බුදුරජාණන් වහන්සේත් ඒක තමයි කිව්වේ. ඒ තණ්හාවම නැත්තරම නැති කරලා අතහැරලා දැම්මොත් දුකත් නැත්තරම නැති වෙනවක දුක්ඛ නිරෝධය කියලා. දුක නැත්තරම නැති වෙනවා කියලා කිව්වා. එහෙනම් ඔන්න දුක කියන්නේ ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය, අකමැති දේ ලැබීම, කැමැති දේ නැති වෙලා යෑම, අපි හිතන දේවල් ඉෂ්ට නොවීම දුකයි. කෙටියෙන් කියද පංච උපාදානස්කන්ධයම දුකයි. දුක හැදුනේ මොකෙන්ද? තණ්හාවෙන්. ඒ කියන්නේ හේතුඵල. තණ්හාව කියන හේතුව නිසා හටගත්ත ඵලයක් තමයි දුක. ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. හොඳද? එහෙනම් ඒ තණ්හාව නැති වෙලා ගියොත් දුක නැති වෙලා යනවා. එහෙනම් දුකට කැමති නැත්නම් දුක නැති කරගන්න ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන තණ්හාව නැති කරන මාර්ගයට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. හරිද දැන් ප්‍රශ්නේ? හොඳටම තේරුණාද? දැන් මොකද කරන්න ඕනේ? තණ්හාව නැති කරන්න ඕනේ. එහෙනම් තණ්හාව නැති කරන මාර්ගයට කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් දකින්නවා කියන්නේ තණ්හාව නැත්තරම නැති කළ දාන එක. හරිද? තණ්හාව නැති කරන්න කොහොමද කරන්න ඕනේ? දාන, සීල, භාවනා. තණ්හාව නැති කරන්නේ දාන, සීල, භාවනා ප්‍රධාන වශයෙන්. දාන කියන්නේ කෑම දාන විතරක් නෙමෙයි, ශ්‍රම දාන, පව දාන. තමන්ගේ කාලය අනුගෙන කැප කරනවා. ඒකට කරන්න ඕනේ තමන් ලෝභකම් නොකර අතහරින්න ඕනේ. ඒ දුක හැදුනේ තණ්හාවෙන්ද? කිසිම දෙයකට ආස කරන්නේ නැතුව හැම එකම දෙන්න පුරුදු වෙන්න, අතහරින්න පුරුදු වෙන්න. මොනවද අතහරින්න ඕනේ? අල්ලගන්න දේවල් හින්දා දුක එනවා. කෙටියෙන් කියතොත් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හයයි. ඒවට හම් වෙන ඔක්කොම ඔක්කොගෙම අපිට දුක එනවා. එහෙනම් ඔය ඔක්කොම අතහරින්න ඕනේ. අතහරින්න පටන් ගන්නවා අපි දානේ. දැන් ඔයගොල්ලෝ අද දාන දෙනකොට ඔයගොල්ලෝ කාලය කැප කරේ නැද්ද දානේ සඳහා? මිල මුදල් කැප කරේ නැද්ද දානේ හදන් වියදම් කරේ නැද්ද කෑම බීම ගන්න? ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රිය ආස කරන ආහාර හාමුදුරුවන්ට දුන්නේ නැද්ද අතහැරලා? එහෙනම් ඔයගොල්ලෝ කාලය අතහැරලා මිල මුදල් අතහැරලා ඔයගොල්ලෝ ප්‍රියමනාප ආහාර අතහැරලා නේද? ඒකට ඔයගොල්ලන්ගේ තණ්හා වැඩි වේද අඩු වේද? අඩු වෙනවා. තණ්හාව අඩු වුණොත් දුක, දුකත් අඩු වෙනවා. එහෙනම් දානය නිවන් දකින්න හේතු වෙනවද නැද්ද? අන්න එහෙම දැනගෙන දෝගොල්ලෝ අද දානය දුන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයටද? ඊළඟ දවසේ දානයක් දෙනකොට එහෙම දෙන්න ඕනේ. අන්න ඒකටයි බණ අහන්නේ. දැයි මෙච්චර කල් දාන දෙනකොට ඔය දාන්නේ දුන්නා සාංගික දාන්නේ කුසල් කියලා. හරිද? එහෙම නෙමෙයි දෙන්න ඕනේ. දුක කියන්නේ ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණය, අකමැති දේ ලැබෙන එක, කැමති දේ නැති වෙලා යන එක, අපි හිතන දේවල් ඉෂ්ට නොවන එක දුකයි. කෙටියෙන් කියනොත් පංච උපාදානස්කන්ධය දුකයි. ඊට දුක හටගත්තේ කොහොමද? තණ්හාවෙන්. ඒ තණ්හාව නැති වුණාම දුක නැති වෙලා යනවා. එහෙනම් දුක නැති කරගන්න ඕනේ අපිට. එහෙනම් දන් දෙන්නේ තණ්හාව නැති කරන්න. එතකොට හරි නේද? එහෙනම් ඒ දාණය නිවන් දකින්න හේතු වෙන කුසලයක් වෙලා නේද? ඇයි තණ්හාව නැති කළ නිවන කියන්නේ? තණ්හාව නැතරව නැති කළ දුකෙන් නිවන එකනේ නේ. නිවීම, නිවන කියන්නේ සැනසීම, නිවීම, කරදරයක් නැති තැන. කිසිම පීඩාවක් කරදරයක් නැත්නම් ඒක නිවීමක් නේ. දැන් ඔයගොල්ලෝ දරුවෝ කරදර කරනවා, දරුවගෙන් ඈත් වුණාම පොඩක් එහාම වුණාම ඒ නිවීමක් හම්බුණා නේද? අන්න ඒ වගේ. එහෙම තමයි නිවීමක් නේ. දැවල් සද්ද කර කර ඉන්නකොට සද්ද නැතුණාම නිවීමක්. දැන් එහෙනම් නිවනට ළඟා වෙනකොට හොඳට බලන්න. ඔයගොල්ලෝ gedara රේඩිය එක හයියෙන් දැම්මොත්, නැත්තම් කැසට් එක හයියෙන් දැම්මොත් ඔයගොල්ලන් නිවෙනවද? කන්දොස් ක්‍රියාවක් වෙනවද? එහෙනම් පිරිත් පවා, බණ පවා හයියෙන් දැම්මොත් කරදරයක් නෙමෙයිද? එහෙනම් නිවීමක් වේද? ඇවිසීමක් වෙනවද? සැනසීම නැති වෙලා යනව නේද? එහෙනම් ඒක පිනක් වේද, පවක් වේද? එහෙනම් gedara බණවත් අඩුම ගානේ මොනවා දැම්මත් සද්ද අඩු කරලා තියන්න. තමන් අහගන්න එක හරි. අනුන්ට බලෙන් දාන්න එපා. එතකොට ලෝකෙට බහින්න ওই බණ පිරිත් දාන එක පින් වේද, පව් වේද? පව්. ඇයි? ළමයි පාඩම් කරන්න බෑ, ගෙවල් ලෝ කන්දොස් ක්‍රියාව. ඒව හැම කුසල් කියලා හිතන්න එපා. සැනසීමක් නෑ ඒකනේ. කන කාරණ සද්ද නිකන් gedara දෙදරනකොට නේ මිනිස්සුර කරදරයි. හැම වෙලාවම පරිසර දූෂණය කරන්න එපා. ඊට පස්සේ ඔයගොල්ලෝ වාහනයක හෝන් එක පවා අනවශ්‍ය ලෙස ගහන්න එපා. හයියෙන් කෑ ගහගෙන හැම වෙලාවෙම බොරුවට ගහ යන්න එපා. gedara සද්ද කරන්න එපා. ඒවා කුසල්. පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න, සැනසීමෙන් ඉන්න බලන්න. ඔයගොල්ලෝ බැලුවොත් කුසල් සිත්වල හැම වෙලාවම ওই විදිය තමයි තියෙන්නේ. හිතේ සැනසීම තියෙනවා. ශාන්ත බවක් තියෙන්න ඕනේ. නිවිච්ච බවක්. ඒ කුසල් සිත මෘදු බවක් තියෙන්න ඕනේ. මෙලෙක් බවක්. සැහැල්ලුවක් තියෙන්න ඕනේ. ඔගොල්ලෝ කුසල් කරනකොට හිතකය සැහැල්ලු වෙලා තියෙන්න ඕනේ. සැහැල්ලුවෙන් ඉන්න ඕනේ. ඊළඟට ශාන්ත බවක් තියෙන්න ඕනේ. නිවිච්ච ගමන්. කුසලේ එහෙමයි තියෙන්නේ. අකුසලේ තමයි දරදඩු වෙලා, රළු වෙලා, කේන්ති අරගෙන දඟලගෙන යන්නේ. එහෙනම් කුසල් කරනකොට හැම වෙලාවෙම නිවිලා කරන්න, ඍදුව කරන්න, සැනසීමෙන් කරන්න, ශාන්තව කරන්න. එහෙමයි. තව තියෙන ගොඩාක් ඒවා. ඉතින් ඔක්කොම ගණන්න බෑ. නමුත් අන්නේ විදිහේ යමක් කරන්න කලබල වෙලා කරොත් එහෙම කුසල් වෙන්නේ නැහැ. බොහොම නිවි හැනහිල්ල කරන්න. දානයක් හදනකොටවත්, gederu යනකොට කලබලෙන් හදිසි වෙන වගේ නෙමෙයි. දානයක් හදනකොට ඒ කුසල් සිතෙන් කරනකොට බොහොම නිවි හැනහිල්ල කරන්න. එහෙමයි. ඒ කියන්නේ සැනසීමක් ඕනේ අපේ ජීවිතේට. අන්න ඒක තමයි නිවන කියන්නේ. කියන්නේ කිසිම කරදරයක් නැහැ. කිසිම පලිබෝධයක් නැහැ. කිසිම දුකක් නැහැ. අන්න ඒකට කිව්වා නිවන කියලා. එහෙනම් දන් දුන්නාම නිවනට කිට්ටු වෙනවා. ඒ වගේම සිල් රැක්කම භාවනා කළා තමයි තණ්හාව නැතරම නැති කරන්නේ. අපි ජීවිතේ හික්මවගන්නේ කොහොමද? අන්න ඒක ඉගෙන ගන්න ඕනේ. කොහොමද අපි හික්මෙන්න ඕනේ? මොනවද අපි හික්මවන්න ඕනේ තියෙන තැන්? මොනවද? කය, වචනය, හිත. නේ? නැත්නම් තුන්දොර කියලා කියනවා. කයයි වචනයයි හික්මවනවට කියනවා සීලය කියලා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ගත්තොත් හිත හික්මවනට සීලය කියලා කියනවා, අදි සීලය කියලා. එහෙම නැත්තේ නැහැ. නමුත් ඊට පස්සේ හිත හික්මවනට කියනවා සමත විදර්ශනා කියලා. නැත්නම් භාවනා කරනවා. කය වචනේ හික්මවන්නේ ඔන්න කයෙන් කරන වැරදි. අපි හොරකම් කරනවා, සත්තු මරනවා, කාමයේ වරදව හැසිරෙනවා. ඒව නොකර ඉන්නවා. වචනයෙන් කරන්නේ මොනවද? බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. බොරු කියන එක දන්නවනේ, කේලනුත් දන්නවා, පරුස කියන්නේ බනිනවා, හිස් වචන කියන්නේ මේ වැඩක් නැති කියනවා. කාටවත් වැඩක් නැති, මෙලවටත් වැඩක් නැති, පරලවටත් වැඩක් නැති, ඔහේ වැඩක් නැති කතා කිය කියන එක. හාමුදුරුවන්ට ගත්තොත් නෑ, ඒක බොහෝම ගැඹුරුයි. නමුත් ඕගොල්ලන්ට එහෙම කතා කරන්න නැතුව ඉන්න බෑ. ඔන්න මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ දෙතිස් කතා කියල එකක්. ඕක ඕගලට කතාන කරන්න පුළුවන්. දරුව ගැනත් කතා කරන්න බෑ, ඇඳුම් පැළඳුම් මුකුත් කතා කරන්න බෑ. ඒක ඕගොල්ලන්ට අයිති නැහැ. එච්චර දෙයක් කරන්න බැහැනේ. හැබැයි ඕගොල්ලෝ ඕන් නැති වැඩ කර නැති කතා හිස් කතා කිය කිය ඉන්න එක අඩු කරන්න ඕගොල්ලෝ ඔන්න ඔහොම කරොත් කයයි වචනයයි හික්මෙනවා. හරිද? ඊළඟට හිත හික්මවන්න අපි මොකද කරන්නේ? භාවනා කරන්න ඕනේ. භාවනාත් කොටස් දෙකක් තියෙනවා. හිත එක අරමුණකට ගල එකං කරන්න සමත භාවනාව. ලෝක සැබෑ සත්‍යය අවබෝධ කරන්න විදර්ශනා භාවනාව. ඒ කියන්නේ හිත එකඟ කරගන්නවා සමත භාවනාවකින්. ඒ මොකද්ද කරන්නේ? එකඟ නැත්තම් අපේ හිත අවුල් වෙලා තිබුණොත් හිත එහෙමේ දුවනවා නම් අපිට මොනවා හරි වැඩක් හරියට කරන්න පුළුවන්ද? බැහැ. අවුල් හිත. අන්නේ අවුල් වෙච්ච හිත निराවුල් කරගන්න ඉස්සෙල්ලම කරගන්නවා අපි හිත එක තැනකට ගේනවා. හැම එකම හිතන්න ගත්තාම හිත කම්මලක් වගේ, යකයි කම්මල වගේ. එතකොට මොකද වෙන්නේ? අපි මොකක් හිතන්න ගත්තත් හිත එහෙමේ දුවනවා. ඒක වළක්ව ගන්න ඉස්සෙල්ලම අපි හිත පුරුදු කරගන්නවා කොහොමද? එක අරමුණකට ගෙනල්ලා එකම එකක් හිතනවා. හොඳද? ඊට පස්සේ විදර්ශනා භාවනාව කියන්නේ මොකද්ද? ලෝකේ සැබෑම සත්‍යය දකින එකට. ලෝකේ සැබෑම සත්‍යය අවබෝධ කරන්න අපි විදර්ශනා භාවනාව කරනවා. මොකද්ද මේ ලෝකේ තියෙන හැම එකම සැබෑ ස්වභාවය? ඒක සත්‍ය අවබෝධ කරනවා කියන්නේ ඒක වෙන මොකුත් නෙමෙයි. ඒ කියන්නේ හැම එකක්ම දුකයි කියලා තේරිලා අපි අතාරින්න ඕනේ. එතකන් අපි අතාරින්නේ නැහැ. ඕගොල්ලන්ට මේ පිච්චෙන ගිනි පෝලේ යකඩ පෝලේ පිච්චෙනවා කියලා 100% දැනගත්තොත් නේ ඕගොල්ලෝ අල්ලන්නේ නැත්තේ. ඕගොල්ලෝ අස්සරට දුවන නැත්නම් අල්ලනවම තමයි. හැබැයි තේරුණොත් ඊට පස්සේ අල්ලන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම පිච්චෙන ගිනි පෝලේ හැටියට දකින්න එකට කියනවා විදර්ශනා භාවනාව. දරු දරුවත් එක්කම තමයි. දරුවෝ කියන්නේ අම්මා තාත්තා බිරිඳ ස්වාමියා සහෝදරය ඉඩම් කඩම් ලෝකේ තියෙන සියලුම දේ තමන් කියන ගන්නේවා. මේ පේන රූප විඳින හඳුනන හිතන දැනගන්න ඔක්කොම දුකයි කියලා තේරෙන්න ඕනේ. දැන් ඔක ප්‍රශ්න තියෙන ඕක නෙමෙයි. ඔන්න වයසට යනකොට වැඩිහිටියන්ට තේරෙන්නේ නැද්ද මේ බැඳුනේ හින්දා මේ දුකාවේ කියලා? ඒ වුණාට දරුවන්ට කියන්නේ කසාද බඳින්න පුතේ බැඳලා ළමයි හදන්න හොඳට ඉගෙන ගන්න රැකියා කරලා සැපවත් වෙන්න කියලා නෙමෙයිද? හැබැයි ඒගොල්ලොත් අර වලට වැටෙනවා. ඒගොල්ලොත් ලොකු වුණාම කියන්නේ මොකද ඒගොල්ලගේ ළමයින්ට? ඒ ටිකම කරන්න කියලා. ඕ ඕ අම්මලා තාත්තලාට ඕන දරුවෝ බන්දලා දීලා ආයෙ දුකට දාන්න. ඒගොල්ලෝ ඒගොල්ලන්ට තේරෙන්නේ අපි දුකට වැටුණානේ, අනේ ළමයින්ටත් ওই දුක නෙන්නේ කියලා එහෙම හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් අපිට තමයි ප්‍රශ්නේ. ඒක අපේ ප්‍රශ්නයක්, අපේ මහත්තයාගේ, අපේ නෝනාගේ ප්‍රශ්නයක් නැත්නම් ලබාව උපන් හැටි ඒගොල්ලෝ සතුටින් ඉඳී කියලා. දරුවෝ නමුත් දරුවොත් ওই වලට වැටුණාම දරුවෝ සතුටින් ඉන්නවද? නැහැ. ඇයි තණ්හා වෙන්නේ බැදෙන්නේ? මේ කසාද බැදෙන තණ්හාවර නෙමෙයිද? ළමයි හදන්නේ තණ්හාවෙන් බැදුනහම දුකම තමයි ඉන්නේ. බුදු කෙනෙක් ඔය ඇත්ත කිව්වා. බුදු කෙනෙක් ලෝකෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කරේ? රාහුලවත් මහාන කළා දැම්මා. රාහුලටත් යන්න දුන්නේ නැහැ පවුල් වෙලා. නන්ද සහෝදරයත් බේරලා දැම්මා නේ. ඔක්කොම බේරලා තමනුත් බේරලා අනුන්ටත් කියලා දුන්නා මේ තණ්හාවෙන් දුකෙන්නේ. උඹලා තණ්හාවෙන් බැදෙන්න එපා සැපයි කියලා, බැඳුනොත් දුකේනවයි කියලා. අපේ අම්මලා තාත්තලා එහෙම හිතන්නේ නැහැ. අම්මලා තාත්තලා බැඳිලා දුක් විඳ විඳ කියනවා ළමයින්ට ඉගෙන ගන්න හොඳට ඉගෙන ගත්තාම සැපවත් වෙන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්, සැපට ඉන්න පුළුවන්. ඊට පස්සේ කියනවා කසාද බැඳාම සැපයි. දරුවෝ හදන්න කෝ දරුවෙක් තාම නැද්ද? අහන්න එහෙමනේ. දැන් දරුවෙක් හදන කාලෙනේ. ඉක්මනට හදන්න දරුවේ. නැත්තම් ගොඩක් හදන කාලෙ මදි වෙයි. දැන් දුකට ඇදලා දාන්න තමයි කරන්නේ. හැබැයි අම්මලට තාත්තලට අමතක වෙනවා ඒගොල්ලොත් කොච්චර දුක් විඳද මේ දරුවෝ නිසා කියලා. ඇයි ඒ? අපිට හොඳ නුවණක් නැහැ, අවබෝධයක් නැහැ. දුක් විඳ කියලා දන්නවා, අවබෝධයක් නැහැ. අපිට හිතෙන්නේ දරුවොත් ওই දුකට මැටේ කියලා. පේනවද? ඒ කියන්නේ අපි අන්තිමට බැඳිලා දුකටපත් වෙලා බැඳීමෙන්ද එනකොට අපිට ඒක තේරෙන්නේ. අපි දුකටපත් උනේ බැඳීමකින් කියලා. අන්න ඒකට තමයි මම කිව්වේ හිතන්න කියලා. ඔයගොල්ලෝ ලෝකේ හැම දෙයක් ගැනම හිතන්න. මේවෙන් සැප දෙන්නේ දුකද කියලා. සැප කොච්චරක් එනවද, දුක් කොච්චරක් එනවද කියලා. ඔන්නෝම නුවණ වඩාගෙන යනකොට අපිට තේරෙනවා මේවා දුකයි කියලා. මම දැන් කියලා දෙන්නම් මේ සියල්ලම දුකයි කියලා පෙන්වන විදිය. හොඳද? විදර්ශනා කළ නිවන් දකින විදිය කියලා දෙන්නම්. හොඳට මතක තියාගන්න. හොඳද? මේ පේන එක මේ විදියයි කියලා තේරෙනවද හැමෝටම දැන්? හරිද? හරි ලේසි දැන් මට. දැන් ඔන්න මන් දිහා බලනකොට ওই විදියට නේද පේන්නේ? හරිද? පේන්නේ පාට ටිකක් දැනගත්තේ ඇහෙන්. ඇහ දැකලත් නැහැ, හිත දැකලත් නැහැ. ඔය දැන උපමාවක්වත් දෙන්න බෑ. අනිදස්සනයි. එහෙනම් ඒ තුන එකතුලා ස්පර්ශය, ඒක විඳිනවා, හඳුනනවා, හිතනවා. ඒ පාට ටිකයි ඇහැයි විඳින හඳුනන හිතනවා ඔක්කොම හිතෙන් දැනගන්නවා. නේද? දැන් ඔයගොල්ලෝ මන් දිහා බලනකොට ওই ටික නේද වෙන්නේ? හොඳයි. මන් දිහා බලන එක නවත්තලා මේ ස්වාමීන් වහන්සේ දිහා බලන්න. දැන් පේන්නේ වෙන එකක් නේද? ඒ පේන පාට වෙනස් වෙලා විඳින හඳුනන හිතන ඔක්කොම වෙනස් වෙලා නේද? දැනගන්න ඒවා. දැන් ඒක දිහාම බලාගෙන කියන්නේ ඉස්සෙල්ලා දැකපු රූපේ අර බෝඩ් එකේ ඇදලා වං කිව්වේ විඳිලා හඳුනලා හිතන එක අපි ඇඳලා තියෙන එක. ඒක දැන් කොහෙද තියෙන්නේ? ඉස්සෙල්ලා දැකපු රූපේ කොහෙද තියෙන්නේ? ඒ විඳපු හඳුනපු හිතරපුව කොහෙද තියෙන්නේ? ඒක කොහෙද තියෙන්නේ? අර්ග දිහාම බලාගෙන කියන්නේ මේක බලන්න නැතුව. ඒව කොහෙද තියෙන්නේ? ඒවා දැන් තියෙනවද කොහෙද? ඔයගලන්ට තියෙන දැන කියන්න නෑ. ඒව නැති වෙලා නේද අර ටික හටගත්තේ? නේද? ඉතින් මේ ටික නැති වෙලා ඒ ටික හටගත්තේ. මම මෙතන කොහෙර ගිහිල්ලා ඉන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලෝ මන් දිහා බලන්න නැතුව හිටොත් ඒ දිහා බලයිට මම ගිහිල්ලා ඉන්නතර මැරලා තියෙන්නත් පුළුවන්, නැති වෙලා තියෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ මෙතන තියෙනවා කියලා හිතුවට තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන් නේ. හේතු නිසා හටගත්ත ඵලයක් තමයි මේ පේන්නේ. මේ ඇහැයි රූපයයි හිතයි තුනම එකතු වෙලා තමයි අපිට පේනුනේ නේ. එහෙනම් ඔයගොල්ලෝ මන් දිහා බලනකොට මේ ටික තිබුණාට අහක බලනකොට ඒ ටිකට මොකද උනේ? නැති වෙලා ගියා. නේ? වෙන ටිකක් දැන් තියෙන්නේ. වෙන දිහක් දිහා බලන් දැන් බිම් බලා ගන්න. එතකොට ඒ ටිකක් නැති වුණා නේද? එහෙනම් හොඳට හිතුවොත් ඔයගොල්ලෝ මන් දිහා බලනකොට මේ පේන ටික හට ගන්නවා. නේ? පේනවා. ඒ කියන්නේ පේන රූපය, පාට ටික, නැවත විඳින, හඳුනන, හිතන ඔක්කොම හට ගන්නවා. ඔයගොල්ලෝ වෙන දිහක් බලනකොට වෙන ටිකක් ඒ ටික. නේ? විඳිනේවා, හඳුනනේවා, හිතන. දැන් පැදුරු දිහා බැලුවොත් ඔයගොල්ලෝ දකින්නෙත් පැදුරු, විඳින්නේ, හඳුනන්නේ, හිතන්නෙත් පැදුරු ගැන, දැනගන්නෙත් පැදුරු ගැන නේ. එහෙනම් මේ බලන වෙලාවේ නේද මේ රූප විඳින හඳුනන හිතන දැනගන්න ටික තියෙන්නේ? බලනකොට ඒක ටික හට ගන්නවා, නැති වෙලා යනවා නේ. අන්න ඒකට කියව අනිත්‍යයි කියලා. දැන් ඔයගොල්ලෝ ගේ ගැන හිතන, ඔයගොල්ලෝ ගේ තියෙනවද නැද්ද දැන් ගෙදර ගමේ? තියෙනවා කියලා හිතයිනේ. මෙහෙම හිතුවොත් ලොකු බැකෝ එකක් ඇවිල්ලා කඩලා දාලා තිබුණොත් දැන් ඔයගොල්ලෝ ගියාම මේක පේනවද? නැහැ. ඇත්තටම පේන රූපේ එතරම් නැති වෙලා ගියා. හැබැයි ආයෙ ඔයගොල්ලෝ ගියාම ඒ හේතු ටික එකට එකතු වෙලා ආයෙ හේතු සකස් වෙලා ඒක පේනවා. ඒ අලුත් රූපයක්. අර රූපේ නෙමෙයි. අලුතෙන් නැත්තම් බැකෝ එකක් ගිහලා කඩලා තිබුණොත් දැන් ගිහලා දැනුත් පේන්නේ අර රූපේ තියෙනවනම් නේ. දැන් අර රූපේ එතරම් තියෙනවා නම් තාම ඔයගොල්ලෝ දැන් ගිහලා බැලුවා තියෙනවා තියෙන්න ඕන නේද? නැහැ. ඔව්, එතන නැහැ. එතන තිබුණා නම් දැන් ඒ රූපෙම එතන තියෙනවා නම් අපි බලන්නත් ඉස්සලා තිබුණා, බලලා පස්සේ තියෙනවා නම් තාම තියෙන්නේ. හැබැයි බැකෝ එකක් ගිහලා කඩලා තිබුණොත් දැන් ඒ රූපේ තියෙනවද? නැහැනේ. එහෙනම් දැනුත් ඒ රූපේ තියෙනවද නැද්ද තීරණය කරන්න බැහැ නේද මෙතන ඉඳලා? ගිහිල්ලා බලනකොට නේද දකින්නේ? එතකන් එහෙනම් ඒ රූපේ තියෙන්නත් පුළුවන්, හැදෙන්න හේතු තිබුණොත් හැදෙයි, නැත්නම් නැති වෙයි. එහෙනම් මෙතනදී අපි බලලා අහක බලනකොට ඒ රූපේ නැත්තරම නැති වෙන්න ඕන නේද? ආපහු ගියාම හම්බ නොවෙන්න නම් අලුතෙන් ආයේ හේතු නිසා රූපයක් හටගන්නවා. අර රූපය නෙමෙයි, අලුතෙන් ආයේ හේතු ටික එකතු වෙලා ඒ රූපය හටගන්නවා. අලුත් එකක් හටගන්නේ. එහෙමනම් මේ පේන රූපය හොඳට හිතන්න, පේන රූප, විඳින හඳුනන හිතන ටික ඔක්කොම මේ බලන වෙලාව නේද හටගන්නේ? අපි ඒ අරමුණෙන් ගිහාම අපි අහක බැලුවා මේ, නැත්තම් ඇස් පිල්ලම් ගහපු, නැත්තම් ඇස් වහගත්තොත් ඒ රූපේ නැති වෙනව නේද? ඔන්න ඕකට කිව්වා අනිත්‍යයි කියලා. එනම් මේ පේන පාට, ඇහැ, හිත, විඳින හඳුනන හිතන දැනගන්නේ ඔක්කොම හටගෙන නැති වෙනවා. බලනකොට හටගන්නවා, අහක බලනකොට නැති වෙනවා. යමක් අනිත්‍ය නම් එලා මේ බලනකොට හටගෙන නැත්තර නැති වෙලා යන එකක් නම් ඒක වැඩක් තියනවද? වැඩක් නැහැනේ. මේ දෙක දුකක්. අනිත්‍ය ස්වභාවය දුකක්. ඒක වැඩක් නැහැ. අනිත්‍ය දුක් දෙයක් ඕගොල්ලෝ තමන් කියලා ගන්නවද? මම කියලා ගන්න කැමතිද? ගන්න දෙයක් නැහැ නේ. මම ගිහුවා මම දුක වෙනවනේ, මම අනිත්‍ය වෙනවනේ. එහෙනම් මම මගේ කියලා ගන්න දෙයක් නැහැ නේ, වටින්නේ නැහැ. ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. එහෙනම් අනාත්මයි. හරයක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. ඔන්න ඔහොම මේ පේන සිද්ධිය ටික අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මොනවද මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙමනම් අනිත්‍ය දුක් අනාත්ම දෙයක් මම මගේ මගේ ආත්මය කියලා ගන්න හොඳද? එහෙම ගන්න දෙයක් නැහැ. එහෙනම් ඒව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ඕම කියනකොට තණ්හාවට මොකක් වෙයිද? තණ්හාව නැති වෙලා වැඩක් නැහැ කියලා ආස කරයි. ඒ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා අපි අතහැරලා දානවා. එතකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් දුක පේන සිද්ධි දුකක් නැති වෙනවා. එහෙනම් ඇහෙනකොටත් එහෙම තමයි. සද්දයයි කනයි හිතයි ඒ තුන එකතු වෙලා ස්පර්ශය. ඒකත් විඳිනවා, හඳුනනවා, හිතනවා, දැනගන්නවා. ඒ සද්ද නැති වුණාම ඉවරයි. දැන් මම කතා කරන සද්ද දැන් මොකද උනේ? ඉවර වුණා. එන සද්දෙත් අනිත්‍යයි. රසත් දැනුණත් එහෙම උදේ කාපු රස දැන් තියෙනවද? නෑ. දිවයි රසයි හිතයි ඒ තුන ස්පර්ශයලා විඳලා හඳුනලා හිතලා දැනගෙන දැන් ඒ රහ නැහැ, අනිත්‍යයි. ඒක නැති වෙලා ගියලා. ගඳයි නහයයි හිතයි ඒ තුන එකතු වෙලා ස්පර්ශය. ඒක විඳලා හඳුනලා හිතලා දැනගන්නවා. ඒ ගඳේ ඊට පස්සේ නැති වෙලා යනවා. අතපත ගාපුවත් එහෙමයි. පහස ඒ ජංචුට්ටක නිසා අල්ලපු ඔන්න බිම අල්ලලා අත උස්සන්නේ. එතකොට ඒක නැති වෙලා යනවා. එහෙනම් පහසයි කයයි හිතයි ඒ තුන එකතු වීම ස්පර්ශය. ඒක විඳලා හඳුනලා හිතලා දැනගන්නවා. ඒකත් නැති වෙලා යනවා. හිතන ඒවත් එහෙමයි. දහමුයි මනසයි හිතයි ඒ තුන එකතු වීම ස්පර්ශය. ස්පර්ශය වෙච්ච එක විඳිනවා, හඳුනනවා, හිතනවා, ඒකම දැනගන්නවා. ඒ ටික නැති වෙලා යනවා. එහෙනම් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හයෙන් හම්බෙන ඔක්කොම නැති වෙලා යනවා නේද හටගෙන? එහෙනම් ඒ ඔක්කොම ඔක්කොම අනිත්‍යයි නේද? අනිත්‍ය නිසා ඔක්කොම දුකයි නේද? අනිත්‍ය ස්වභාවය දුකයි, මතක තියාගන්න. අනිත්‍යකම දුකයි. කියන්නේ හටගෙන නැති වෙන එකක් දුකක් අප්පා. ඒක වැඩක් නැහැ කියලා අපි කියන්නේ නේ. ටොක් ගාලා නේ ලයිට් එකක් පත් වෙලා නිවනවා වගේ. එහෙනම් අනිත්‍ය ස්වභාවය දුකක්. අනිත්‍ය දුක් දෙයක් වැඩක් නැහැ. නැත්තම් අනාත්මයි. එහෙනම් එකක්වත් මම මගේ වගේ ආත්මය කියලා ගන්න දෙයක් තියනවද? එහෙනම් ආස කරන්න දෙයක් නැහැ. ඇයි? ඒක වැඩක් නැහැ කියලා. හරියට මේ ගිනියම් වෙච්ච යකඩ බෝල වගේ. ඇල්ලුවොත් දුක එනවා. දුක් දෙයක් ඇල්ලුවොත් දුක එනවමනේ. එහෙනම් අනිත්‍ය දුක් අනාත්ම හරයන් නැති වැඩක් නැති දේවල් ඇල්ලුවොත් අපිට දුක එන හින්දා අපි ඒ සියල්ලම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා අතහැරලා දානවා. එතකොට තණ්හාවට මොකද වෙන්නේ? තණ්හාව නැති වුණොත් දුක. තණ්හාව නිඳන් දුක හටගත්තේ. දුකට හේතුව තණ්හාව. ඒ කියන්නේ හේතුඵල. තණ්හාව කියන හේතුවෙන් හටගත්ත ඵලයක් තමයි දුක. එහෙනම් ඒ තණ්හාව නැතුණා දුක නැති වෙනවා. එහෙනම් තණ්හාව නැති කරන්නේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ දාන සීල භාවනා. දැන් මම කිව්වේ මේ ලෝකෝත්තර මාර්ගය. එහෙනම් ඔයගොල්ලෝ ලෝකේ දකින දකින ඔක්කොම පාට ටිකක් කියලා බලලා ඒ පාට බලනකොට හටගන්නවා, භාග බලනකොට නැති වෙනවා. යනකොට ඔය පාර දිගේ යනකොට දකින දකින රූප හටගෙන නැති වෙනවා නේද? පිටිපස්සේ රූපේ නැහැ නේ. ආපහු හැරුණොත් ආයි හටගන්නවා, ආයි නැති වෙලා යනවා. එහෙනම් ඔන්න ඔය විදිහට විඳින, හඳුනන, හිතන හැම දෙයක්ම නැති වෙනවා කියලා දැනගෙන, නැති වෙනවා කියලා බලබලා හිටියොත් තණ්හාව එන්න එන්න අඩු වෙයිද නැද්ද? එහෙනම් ඔයගොල්ලෝ හැමදාම බනහන්න නෙමෙයි යෝනේ. ඔන්න ඔය විදිහට පුරුදු කරන්න, හිතන්න පටන් ගන්න. ලෝකේ තියෙන ලොකුම කුසලයේ එක විදර්ශනා කරනවා කියලා කියන්නේ ඔන්න ඔය ටික නැති වෙනවා කියලා දැකලා ওই විදිහට බලන එක. බලලා ඔක්කොම ලෝකේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියලා දකිනවා. වැඩක් නැහැ කියලා, සුභ නැහැ, කිසි ප්‍රයෝජනයක් නැහැ කියලා. ওই විදිහට දැක්කොත් ওই එකකටවත් අපි ආස කරන්නේ නැහැ. ආස කරන්නේ නැති වුණාම දුක එන්නේ. එච්චරයි. දුක නැත්තම් අපි සැනසෙලා නිවිලා, ඒකට කිව්වා නිවන කියලා. දැන් නිවන් දකින්න ඕන නම් බැරිද? ඕන නම් පුළුවන්. දැන් ඕගොල්ලෝ දුක නැති කරගන්නවද නැත්නම් තීරණය කරන්නේ කොහොමද? කරන්න ඕනේ කොහොමද? ඕගොල්ලන්ට ඕන නම් නැති කරගන්න පුළුවන්, නැත්තම් දුක් විඳින්නත් පුළුවන්. දැන් ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ ඕගොල්ලෝ දුක නැති කරගන්නවද, දුක් විඳිනවද කියලා. බුදු කෙනෙක් ලෝකෙට ඇවිල්ලා කිව්වේ ඔන්න ඕක. මොකද්ද මේ දුක කියන්නේ? තියෙන එකක් නෙමෙයි, තණ්හාවෙන් හදාගත් එකක් කියලා. ඒ තණ්හාව නැති වුණාම මේ දුක නැත්තටම නැති වෙනවායි කියලා. ඒ දුක නැති කරන්න දාන සීල භාවනා කියලා වඩන්න කිව්වා. එහෙනම් අද සතුටු වෙන්න. ඔයගොල්ලෝ අද දානයක් දුන්නා. ඒ දානය නිසා ඔයාලගේ තණ්හාව අඩු වෙලා දුක අඩු වෙන හේතු වෙන එකක්. එහෙනම් නිවනට හේතු වෙන කුසලයක් කරේ. සීල භාවනාත් කරන්න. දානීය දීපේකේ මේ වෙලාවේ විපාකයක් තමයි ධර්මය ඇහෙන එක නේ. ඔයගොල්ලෝ දානේ දුන්නේ නැත්නම් මේ ටික ඇහිදද? එහෙනම් දානේ දිට්ඨ ධම්මෝ යදින විපාකයක් තමයි බණ ඇහෙන එක. එහෙනම් දානේ විපාක මේ වෙනකොටත් හම්බෙලා ඔයගලන්ට හම්බෙන්න පටන් අරගෙන. හොඳයි, අපි මෙහෙමනේ වඩන්න ඕනේ, සද්ධර්මයෙන් වඩන්න ඕනේ. ඒකට සතර සතිපට්ඨාන, සතර සම්‍යප්ප්‍රදාන, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්තපොජ්ජංග, ආරෂ්ඨාංග මාර්ගය කියලා. අපි වීරියක් ඕනේ, සිහියක් තියෙන්න ඕනේ, නුවණක් තියෙන්න ඕනේ, ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ මේක කරන්න. හිතේ එකඟකමක් තියෙන්න ඕනේ. හැබැයි ඒ ටික හදා ගන්න ඕනේ. කරන්න පටන් ගන්න, පටන් ගත්තාම මේක කරගෙන යන්න පුළුවන්. කවදා හරි ඔක පටන් ගන්න ඕනේ. අද හරි හෙට හරි කවදා හරි දවසක පටන් ගන්නම ඕනේ. පටන් ගත්තොත් ඕගොල්ලෝ සැනසෙනවම තමයි, නිවනටපත් වෙනවම තමයි. එහෙනම් දන් දෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, සිල් රකින්න චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, භාවනා කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. ඇයි චතුරාර්ය සත්‍ය අවබෝධය කරන්නේ? අවබෝධ කරන්නේ දුක නැති කරගන්න, සැනසෙන්න, නිවෙන්න, සැහැල්ලුවටපත් වෙන්න. එහෙනම් ඔයගොල්ලෝ දුකට කැමති නැත්තම් මේ මාර්ගය යන්න. මේක දුක නැති කරන මාර්ගය. ස්වාමීන් වහන්සේලා හම්බෙන්න එනකොට, බණ අහන්න එනකොට නුවණැති අය කරන්නේ, නුවණෙන් මම මේ කියලා දෙන්න කරන දේ, ඕගොල්ලෝ තමන්ගේ තියෙන දහම් ගැටලු නැත්නම් අහන්න ඕන දේවල්, දන්නව සැක තියෙන දේවල් ඒවා ලියාගෙන ඉන්න, ලියාගෙන ඇවිල්ලා අහන්න. ඇයි? නැත්තම් ඕගොල්ලෝ කොහොමද නොදන්න ඒවා දැනගන්නේ? ඕ සැක තියෙනවා, සැක දුරු කරගන්නේ. එතකොට අපිට යුතුකමක් වගකීමක් තියෙනවා ඒක කියලා දෙන්න. අපි හැමදේම දන්නේ නැහැ, දන්න දේවල් කියලා දුන්න හැකි. දැන් නැත්තම් සැක තියෙනවා ත්‍රිපිටක අරන් පෙන්නු හැකි. ඒකයි, අන්න ඒකයි වටින්නේ. එතකොට තමයි ඕගොල්ලන්ට විපුල ප්‍රයෝජනයක් නැත්තම් මහත් ප්‍රයෝජනයක් වෙන්නේ මේ බණහන එක. ඇයි? ඕගොල්ලෝ දන්නේ නැති ඒවා මම දැන් හිතලානේ කියන්නේ. හැබැයි ඕගොල්ලෝ දන්නේ නැතිව ඇහුවොත් ඒකටම උත්තර දෙන්න පුළුවන්නේ. මම මේ කියන්නේ පොදුවේ එකක්. හැබැයි ප්‍රශ්න තම තමන්ට පුද්ගලිකයි. දැන් ඊළඟ දවසේම විදර්ශනා කරන විදිය ඔයගලන්ට සමහරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්, පැටලා තියෙන්න පුළුවන්. දහම යනවා කියන්නේ මෝඩ වැඩ නවත්තන එක. මතක තියාගන්න, මෝඩකම අකුසල්. ඔයගල හොඳට ඉගෙන ගන්න. يعني මෝඩ වැඩ කරන්න එපා, මෝඩ වැඩ අකුසල්. මොන මෝඩ වැඩක් කරත් අකුසල්. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන්නේ මේ පන්සිල් රකින්න එකයි, සිල් කඩන එක විතරයි පිම්පව කියලා. ඕගොල්ලෝ නිකන් හිතන්නේ ඔය ගේ ඉස්සරහා ගහක් තියෙනවා, ගෙට හෙවන දෙනවා. මේ කේන්ති කියලා ඔය ගහ කපන ප්‍රයෝජනක් නැතුව. ඒ වගේ මෝඩ වැඩක් කරත් අකුසල්. කියන්නේ කාට හරි බණින එක අකුසල්. ඒ මෝඩ වැඩනේ ඔය තමන්ට කේන්ති යනවා. ඒ වගේ මොනෝ හරි මෝඩ වැඩක් කරොත් ඒක අකුසල්. නැත්තම් ඕගොල්ලෝ හිතන්නේ මේ දහමම කියලා. උදාහරණ ගත්තොත් ඕගොල්ලෝ දැන් මේ මෙතන කියන්නකො, මෙතන ඉන්න ගමන් ඔගොල්ලෝ අතින් අතේ කඩදාසියක් තියෙනවා කියලා දැන නැහැ. මම දැනගෙන නෙමෙයි කියන්නේ. කඩදාසියෙන් කෑලි කෑලි කඩලා මෙතන අතට දාලා යනවා කෑලි ටික. ඒක පවා අකුසල්. ගෙදර කරත් අකුසල්. ගෙදර ගෙවල් ගෙවල් හැඩි කරන එක ඒවා අකුසල්. පොඩි අයට පවා කියලා දෙන්න පින් කරන විදිය. හැම වෙලාවම පිරිසුදුව තියාගන්න, කිලුටු කරන්න එපා. ඒවා අතු ගාලා පිරිසුදුව තියාගෙන ඉතු ගන්නන්න ඒවා කුසල්. අන්න ඒවා පොඩි කාලේ ඉඳලා උගන්වන්න. පින් කියන්නේ මොකද්ද කියලා. වැඩිහිටියන්ට උදව් කරන, අම්මා තාත්තට වඳින එක, ගෞරව කරන එක, සලකන එක, දරුවන්ට සලකන එක, යුතුයකම් ඉෂ්ට කරන එක, කේන්ති ගන්න නැතුව රණ්ඩුඩු වීන එක, කහන්නේ බණින් නැති එක. ඔහොම ඇද කරොත් ඒකත් අකුසල් දෙන්නත් එක්ක. ඔව් යාලෝ දෙන්න. ඇයි? ධර්මය අහන වෙලාවට වෙන වැඩ කරන එකත් අකුසල්. පව් සිද්ධ වෙනවා. එතකොට ඒවා අඩුවෙන් කරන්න. ඔව්. ඇයි? පොඩි අය දන්නේ නැහැ. එයාට කවුරු හරි කියලා දෙන්න ඕනේ නේ? කියලා දෙන්න ඕනේ. බය වෙන්න නෙමෙයි කිව්වේ. ඈ ගොඩක් කලබල වුණා. ඒ වුණාට ඒවා දැනගන්න ඕනේ. දැන් නැත්තම් අපි දඟලනකොට මොකද දන්නවද වෙන්නේ? අනික් අයට ධර්මය අහන්න බාධා වෙනවා. ධර්මය අහන්න බාධා කරන එක ලොකුම අකුසලයක්. ධර්ම දානේ තමයි දාන අතුරින් උතුම්ම දානේ. ආහාර දාන වලට වඩා, ආමිෂ දාන වලට වඩා ධර්ම දානේ උතුම්. එතකොට ධර්මයට බාධා කරොත් ඒක අකුසල්. හිතලා කරොත් නිකන් පොඩි කාලේ දඟලන ඒවා නෙමෙයි. හිතල කරඩේව හිතල බාධකරොත් අකුසල්. හැබැයි නැතත් ඉතින් පුළුවන්තරම් බාධ නොකරන්න වග බලාගන්න. ඒක කුසල් ඒම කරන එක. එන් බාධ නොවෙන්න වග බලාගන්න එක කුසල්. හැම වෙලාවෙම හොඳ දේවල් හිතන්න, හොඳ දේවල් කියන්න, හොඳ දේවල් කරන්න. නරක දේවල් හිතන්න එපා, කියන්න එපා, කරන්න එපා. හොඳ දේවල් හිතන කියන කරන එක කුසල්. නරක දේවල් හිතන්න නැතුව, කියන්න නැතුව, කරන්න නැතුව ඉන්න. ඒකත් කුසල්. හැබැයි නරක දේවල් හිතනවා, කියනවා, කරනවා නම් අකුසල්. පිනයි පවයි අතර වෙනස මම පොඩ්ඩක් කියලා දෙන්නම්. පිනක් කියලා කියන්නේ, නැත්නම් පිනක් කියන්නේ කුසල් කියන්නේ සමානයි, මතක තියාගන්න. පිනුයි කුසලුයි එකයි. සාමාන්‍යයෙන් තුන් භූමියම පින් කුසල් සමානයි. එතකොට පිනක් හරි කුසලයක් හරි කියලා කියන්නේ තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්, දෙගොල්ලන්ටම යහපත් දේවල් වලට කියනවා කුසල් කියලා. يعني තමන්ටත් ඒක හොඳ වෙන්න ඕන, අනුන්ටත් හොඳ වෙන්න ඕන, දෙගොල්ලන්ටම හොඳ වෙන්න ඕනේ. ඒ වගේම ඒ කරන පින කුසලයේ තුල ලෝභ නැතිකම තියෙන්නත් ඕනේ, තරහ නැතිකම තියෙන්නත් ඕනේ, ඒ වගේම මෝඩ නැතිකම තියෙන්නත් ඕනේ. ඒ කිසිම කුසලයක් තුළ ලෝභකම, තරහ, මෝඩකම තියෙන්න බෑ. හැබැයි මෝඩ නැතිකම නොතියෙන කුසලුත් තියෙනවා. ඒ කුසල් ප්‍රබල නෑ අර තරම්, නමුත් ඒවා තියෙනවා. ඒක හැබැයි කුසලයක ලෝභකම, තරහ, මෝඩකම තියෙන්න බෑ. කුසල් වල ලෝභකම, තරහ, මෝඩකමින් කරන කිසිවක් කුසල් නෙමෙයි. ලෝභ නැතිකම නැත්නම් අලෝභය, තරහ නැතිකම නැත්නම් අද්වේෂය හැම කුසලයකම තියෙනවා. ඒ වගේම සමහර කුසල් වල අමෝහය නැත්නම් ප්‍රඥාව තියෙනවා. සමහර කුසල් වල ඒ අමෝහය නැත්නම් ප්‍රඥාව නැහැ. හැබැයි ප්‍රඥාව නැහැ කියන්නේ මෝඩකම තියෙනව නෙමෙයි. එතකොට ඔගොල්ලෝ මෝඩකමින් කරන හැම දෙයක්ම අකුසල්. gedara karana ewat ehema thamai. බත් එක බලන්න නැතුව රොස් වෙන එකත් අකුසල්. එතකොට මෝඩ වැඩන්නේ නේ. බත් එක ලිපේ තිබ්බා, ලිපේ තියලා වෙන වැඩක් කරනවා, අමතක කරගන්නවා සිහි කල්පනා නැතුව. ඒක රොස් වෙනවනේ. ඒක හොඳද යහපත්ද? ඔයගලට අයහපත්ද රොස් වෙන එක? අයහපත් නේ, එහෙනම් අකුසල්. ඊළඟ අනික් විතර වැඩත් එහෙම තමයි. ලෝකේ කරන වැඩ, ඔයගොල්ලෝ සමාජේ කරන වැඩ, කාට හරි කරදරයක් වෙන්න කරන දේවල් අකුසල්. ඇත්තනම් සිහි කල්පනාවෙම කරගන්න ඕන. අන්න හරි, හරියටම හරි. ඔයාලා ගේ ඉස්සර පාරේ මඩවලක් තියෙනවා නම් ඔය මඩවල තියාගෙන ඔයගොල්ලෝ මඩවල ගැන හිතන්නේ නැතුව පන්සල් ගිහිලා වැඳ වැඳ හිටියට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මඩවලට අඩු ගන්න ගල් දෙක තුනක් දාලා, පස් ටිකක් දාලා වහලා දාන්න. ඒක කුසල්. දිව්‍ය ලෝක යන කුසලයක්. ඊට පාර ආයෙ මල් ටිකක් හිටවල දාන්න, හැමෝටම ලස්සනට බලාගෙන යන්න. ඒක කුසල් නේ. ගහක් කොළක් හිටවන සතෙකුට හරි කන්න, තමන්ට කන්න නැත්තම් හැමෝ ගැන හිතලා. ඒවා බොහෝ හොඳ කුසල්. මම්මාවත් හදන එක, ඒ වගේම ගස් කොළන් හිටෝන එක, වැව් පොකුණු හදන එක, ඒවා බොහොම හොඳ කුසල්. ඉතින් ඔයගොල්ලෝ ගේ ළඟ පාර හැම වෙලාවෙම පිරිසුදු තියාගන්න. නිකන් හිතන්න ඕක තමන්ගේ ගේ ළඟ හොඳට පිරිසුදු තිබ්බ අනිත්‍යයත් එහෙම කරු. දැන් ඔයගොල්ලෝ එක්කෙනෙක් දෙන්නේ පටන් ගත්තොත් මොකද වෙන්නේ? අනිත්‍යයත් ඔක ටික ටික පුරුදු වෙනවනේ. එහෙනම් ප්‍රශ්නේ විසඳෙනවා නේද? ආණ්ඩුවෙම කරනකම් බලා ඉන්න එක නෙමෙයි වැදගත් දේ. තමන් කුසල් කරන්න. ආණ්ඩුවට බැන්නට වැඩක් නැහැ. මේ මිනිසුන් බැලලා විසඳන්න බෑ. ඕගොල්ලන්ගේ පැත්තෙන් ඕගොල්ලෝ කුසලයේ කරගන්න. අරක බැන බැන ඉඳලා කුසලයටපත් වෙන්න එපා. ඉතින් ඒ වගේවක් කුසල්. ගෙදර මල් හිටවලා ලස්සනට තියෙන එක, يعني පිරිසුදුව තියාගන්න එක, වඩ ලෝභකම් නොකර ඉන්න එක. නැත්නම් අපි මොකක් හරි ගහක් හිටවලා ඔගේ මලක් කැඩුවාමත් අපිට කේන්ති යනවා. බුදුන් පුදන්න මලක් කැඩුවත් අපිට කේන්ති යනවා. එහෙම වෙන්න එපා. ඒක ගහ හිටවනකොට හිතන්න ඔක්කොටම මේ මල් කඩා ගන්න, අනික් කැඩ බලන්න, සමනලුන්ට මීවැස්සට පැණි බොන්න, ඒ ඔක්කොටමයි මේ මල් ගහ හිටවන්නේ කියලා. ඒලා කවුරු හරි ඒක බෝ කරගනි, අත්තක් කඩාගෙන ගිහිල්ලා හිතුවොත් අත්තක් කැඩුවට අපිට දුක එන්නේ. හෙයි, අපි කරේ හොඳ වැඩක් තණ්හාවෙන් නෙමෙයි, තණ්හාව නැති කරන චේතනාවෙන්. හැමෝටම යහපතක් ගැන හිතලා. අඹ ගහක් හිටවුවත් ඒ මිටවන්න, හැමෝටම ගෙඩි කන්න කියලා. හැමෝ ගැන මිතල කරන්න. අන්නේ විදිහට අපි හොඳ දේවල් කරන්න පටන් ගන්න ඕනේ. gedara indala battika uyenakota pawa batteliye කූරු ගානකොට නැත්තම් වතුර දානකොට නැත්තම් හාල් ගරනකොට නැත්තම් ලිපේ තියෙනකොට දර දානකොට මේ ගෙදර අනිත් මිනිස්සු ඔක්කොටම බඩගින්න නිවා ගන්නයි මම මේ කෑම ටික හදන්නේ. ඒ හැමෝටම යහපතක් වේවා කියලා චේතනාවෙන් ඉබත් එක හදන්න. හොද්දැඳි ගානකොටත් එහෙමයි, කිටි කැටි ගැවුනොත් කෑම රහ නැති වුණොත් අනිත් ඇයට කේන්තියයි, අය පීඩාවටපත් වෙන. ඒගොල්ලන්ට හොඳට මම මේක උයලා දෙනවා කියලා. අන්න එහෙමයි කුසල් කරන්නේ, හැම වෙලාවම නිවිලා ඉන්න. ඊළඟට ගේ අතු ගානකොටත් එහෙමයි, ගේ අතු ගානකොටත් හොඳට පිරිසුව තිබ්බා මණික්කයට වැලි පෑගිලා පෑගුණොත් කේන්තියේ හැඩි කරලා තිබුණොත් ඒගොල්ලන්ට එපා වෙයි, ඒගොල්ලෝ අවුල් වෙයි, ඒගොල්ලෝ නිරවුල් වෙන්න. මම මේක හැම වෙලාවම අතු ගාලා පිරිසුදුව තියෙනවා. එහෙම හිතලා එහෙම කරාම මේක කුසල්. අනික්කය වෙනුවෙන්, තමන් වෙනුවෙන් හැමෝගේම යහපත දකා. නැත්තම් අපි බැන බැන අතු ගානවා, මොනවා හැම වෙලාවම හැඩි කරනවා, ඉවරයක් නැහැ, මේ ළමයි කියන එක අහන්නේ කියලා අපි බැන බැන ඉන්නවා. ඊට වඩා හොඳයි තමන් හොඳ රතු ගාලා පිරිසුදුව තියන්න, දරුවන්ටත් ඒ ටික කියලා දෙන්න. ඒගොල්ලොත් ඊට පස්සේ ඒක කරයි. හැමදාම අම්මා තාත්තට ගඳින එක ඒක හොඳ පුරුදු. ඒක පුරුදු කරන්න, ඇඳලා කියන්නේ වැඩිහිටියන්ට ගරු කරන එක, ඒක තමනුත් කරන්න, තමන් කරාම තමයි දරුවොත් කරන්නේ. අන්න ඒ වගේ හොඳ පුරුදු ඇති කරගන්න. මිදුල අතු ගානකොට පවා කේන්තියෙන් නෙමෙයි අතු ගන්න ඕනේ යහපත් ඉතින්. මේක ලස්සනට පිරිසුදුව තියෙනවා, අනික හැමෝම වෙනුවෙන් කියලා. තව ටිකක් නුවණ තියෙනවා නම් ඒ අතු ගාන වැඩේට සිහියෙන් කරනවා, සම්පජඤ්ඤයෙන්. එහෙම නැත්තම් භාවනා කෙරීට කරන්නත් පුළුවන්. ඒ වගේම ඔගොල්ලෝ දැන් දන්නවා හටගෙන නැති වෙනවා කියලා. ඔගොල්ලෝ ඒ කරන වැඩේ ඒ ඉරියව් මාරු වෙනකොට පේන රූපේ නැති වෙලා යනවා, අතු ගාන ටික තීච්ච විදිහ නැති වෙලා යනවා. මේ නැතිවීම බලන්න පුළුවන්, හට ගැනීම නැතිවීම. නැත්නම් අනිත්‍ය ස්වභාවය බල බල අතු ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට අපි ඉගෙනගත්ත දහම ජීවිතයට යොදා ගන්නවා. කෑම කනකොටත් එහෙමයි. කෑම ටික කනකොට රස, ඔන්න කෑම කට කනකොට රහ දැනෙනවා. ඒක ඉවරුනහම ඒ රහ නැති වෙලා යනවා. එහෙනම් රහ අනිත්‍යයිනේ, අනිත්‍ය නිසා දුකයි, අනිත්‍ය දුක් දෙයක් වැඩන්නේ. එහෙනම් මේ රහ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි. ඊළඟ දිවත් එහෙමයි. එහෙනම් දිවෙන්නේ දැනගත්තේ දිවත් අනිත්‍යයි, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි. ඒ විඳීමක් කරගත්තා නම් හොඳ රසයි නරක රසයි කියලා සැපයක්, ඒකත් එහෙමයි. ඒ හඳුනා ගැනීමක් මොනවද, බෝංචි රහ නැත්නම් කරෝල රහ, මාළු රහ මොනවා හරි කියලා. ඊළඟ හිතුවා නම් ඒක අනේ චෝක් රහ කියලා, නෑ ඒකත් අනිත්‍යයි. එනං අනිත්‍ය නිසා දුකයි, අනිත්‍ය දුක් දෙයක් වැඩන්නේ නැහැ, මට වැඩන්නේ නැහැ ඉරා කියලා ඒක අතහැරලා දානවා. කන කොටත් භාවනාව, ගෙදර අනික් වැඩ කරන කොටත් භාවනාව. එතකොට අන්න එහෙම දක්ෂ වෙන්න, ගෙදර වලන් ටික හොදන කොටත් භාවනාවක් කරගන්න, හොඳට සිහියෙන් ඒ වැඩේට කරන්න. බණ අහ ගෙදර වැඩ කරන්න එපා. බණ අහනකොට සකසලා බණ අහන්න, බණ අහන වෙලාවට වෙන වැඩ කරන්න එපා. වෙන වැඩ කරනකොට බණ අහන්නත් එපා. ඔය දෙක පටල ගන්න එපා. හැම වෙලාවෙම සිහියෙන් වැඩ කරන්න, හැම වෙලාවෙම සිහියෙන් ඉන්න. ළමයින්ට වවා කියලා දෙන්න, පාඩම් කරනකොට පාඩම් කරන්න කියන්න, පාඩම් කරනකොට එනේවා හිතන්න එපා, සෙල්ලම් කරනකොට සෙල්ලම් කරන්න කියන්න. ඒ අවස්ථාව දෙන්න. ළමයි කියන්නේ යන්ත්‍ර නෙමෙයිනේ අපේ, අපි හදපු යන්ත්‍රයක් නම් අපිට ඕන විදිහට තියාගන්න පුළුවන්. ඒගොල්ලොත් ඒගොල්ලෝ කර්මයක් එක්ක ආපු අය, කර්මයක් එක්කනේ ආවේ. එහෙනම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතයේ හොඳ පැත්තට හරවන එක අපේ යුතුකම. එහෙනම් පොඩි කාලේ ඉඳලම කුසලයට යොමු කරන්න, හැම වෙලාවෙම යහපත් දේවල් හිතන්න කියන්න කරන්න. අයහපත් දේවල් හිතන්නත් එපා, කියන්නත් එපා, කරන්නත් එපා. ගෙදර කරන හැම වැඩක්ම රෙද්දක් හෝදනකොට, ඒ කුණු ටික යනකොට, ඒ හොදට අතුල්ලා හෝදනකොට අනික් කෑ ගැන හිතලා මම මේක පිරිසුදු අඳින්න ඕන, නැත්නම් ඒගොල්ලෝ අනුංගර දෙ ටිකත් එක්ක හෝදනවනේ, ඒ අයට පිරිසුදු ඉන්නකොට ඒගොල්ලෝ සතුටු වෙයි, ඒගොල්ලන්ගේ හිත සතුටු කරන්න, ඒගොල්ලන්ට සැපවත් කරන්න, ඒ දේ කරන්න. කෑම ටික වෙනකොට විතරක් නෙමේ. ඊළඟට ඔගොල්ලෝ කුඹුරු වැඩ කරනවා නම්, ඔගොල්ලෝ කුඹුරු වල හාල් හැදුවම් කී දෙනෙක් කනවද, මිනිස්සු කනවා, සත්තු කනවා. ඊළඟට ඔගොල්ලෝ විකුණුවොත් කී දෙනෙක් රටේ කී දෙනෙක් කයිද. එහෙනම් ඒවත් කුසල්. එන හැමෝටම සල්ලි වල තමයි ඔයගොල්ලෝ වී ටික විකුණන්නේ. නමුත් සල්ලි වලට විකුණනට වී ටික තියෙන එක රටේ ආර්ථික තත්ත්වයට හොඳයි, රටට යහපතක්. අන්නේ මෙතලා ඒ වැඩ කරන්න, එළවලු වගා කරත්, නැත්නම් වෙන මොනවා වගා කරත්, වෙන රැකියාවක් කරත්, හැම වෙලාවම කරන රැකියාව කුසල් සිතකින් කරන්න. කාට හරි යහපතක් වෙනව නේද කියලා ඒ චේතනාවෙන් කරන්න. ඔන්නෝම අපි කරන්න පටන් ගන්න ඕනේ. ගෙදර ඉන්නකොටත් හැම වෙලාවෙම, නැත්නම් පන්සලට ඇවිල්ලා පින් කරන්න හිතන්න එපා. ආරණ්‍යට ඇවිල්ලා පින් කරන එක නෙමෙයි මේ ශාසනය, ජීවිතේම යහපත් කරන එකක්. මොකද ඔයගොල්ලෝ මැරෙනකොට හොඳ හිතකින් මැරෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මෙතනදි මැරුණොත් හරි, දානි දිදී බණ අහගෙන හිටියා. ගෙදරදි ඕගොල්ලෝ හිතන්නක ඕන් නැතිව කල්පනා කර ඉන්න වෙලාවක මලොත් කොහේ යයිද? එහෙම තියෙනවා භයානක තත්ත්වයක්. ඒක නැති වෙන්න නම් අපි එකක් තමයි මුලින්ම හොඳ කුසල් වලට යන්න ඕනේ. හැම වෙලාවම හිතේද තව ටිකක් එහාට ගියම අපිට පුළුවන් ලෝකෝත්තර මාර්ගයක් වැඩුවොත් ඕගොල්ලෝ කොහොමද දුගතියට යන්නේ නැහැ. එන සෝවන් වුණොත් ආයි කවදාවත් දුගතියට යන්නේ නැහැනේ. එතකොට මොනවා හිතුවත් එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. සකදාගා අනාගාමී රහත් වුණා කොහෙවත් ආයි උපදින්නෙත් නැහැ. හැබැයි මුලින් තියෙන අවධානම නැති කරගන්න හැම වෙලාවම පින් සිතක කුසල් සිතක ඉන්න. මෙහෙම දානයක් දුන්නාම අඩුම ගාන ඕගොල්ලෝ සතියක් දෙකක්වත් ඒක සතුටින් ඉන්න ඕනේ. මම එක කතාවක් කියන්නම්. කාශ්‍යප බුද්ධ ශාසනය හිටිය ඝටිකාර කියලා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකයා. එයාගේ අම්මයි තාත්තයි අන්ධයි. ඒ දවසක් ඝටිකාර කෑම ටික උයලා තියලා එයා ගියා එළියට. ගියාට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. වැඩියාම අම්මයි තාත්තයි අහනවා කවුද කියලා අන්දරි. ඇහුවට පස්සේ කියන මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. දානෙට ආවේ. අනේ භාග්‍යතුන් වහන්සේ අපිට ඇස් පේන්නේ නැහැ. අපිට දාන බෙදා ගන්න විදි බෙදලා දෙන්න බෑ. බෙදලා දෙන්න විදිහක් නැහැ. දානේ අරන් වළඳන්න කිව්වා භාජනවලින්. ඉතින් බුදුරජාණන් වහන්සේ වළඳලා අපව වැඩියා. ඊට පස්සේ ඝටිකාර ඇවිල්ලා අහනවා මේ වළං වල තියෙච්ච නැත්නම් භාජන වල තියෙච්ච කෑම වලට මොකද උනේ කියලා. ඊට පස්සේ කියනවා මෙහෙම දෙයක් උඩේ කියලා. ඝටිකාරයේ සතුට සති දෙකක් තියාගෙන ඉන්නවා. ඒ වෙලාවට හටගත්ත ප්‍රීතිය, ඒ කුසලයේ නිසා හටගත්ත ප්‍රීතිය, අනේ මගේ දානේ බුදුරජාණන්තර පූජ කරගන්න හම්බුණා කියලා මගේ කෑම වෙලා සති දෙකක් ඉන්නවා. එයාගේ අන්ද අම්මයි තාත්තයි සතියක් ඉන්නවා. දැන් පුද්ගලික දානවලට වඩා සාංගික දානය කොහොමත් උතුම්. දැන් ඕගොල්ලෝ සාංගික දානය පූජ කරලා ඉන්නේ. දැන් ඕගොල්ලෝ අඩුම ගානේ මාසයක් ඉන්න ඕනේ හරියට බැලුවොත්. ඒ සතුටෙන්ම ඕගොල්ලෝ බලන්න කොච්චර කල් ඉන්න පුළුවන්ද කියලා. කොහොමද සතුටෙන් ඉන්නේ කුසල් කළා? ඒ කුසලේ නැවත නැවත මෙනෙහි කරන්න. සාංගික දානයක් කියන අනන්ත අපරිමාණ කුසලයක්, සුගතිගාමී කුසලයක්. ඕගොල්ලෝ දැන් දන්නවා තණ්හාව නැති වෙලා දුක නැති වෙන්න හේතු වෙනවයි කියලා. නිවන් දකින්න හේතු වෙන කුසලයක්. ඕක නැවත නැවත සිහි කරනකොට සිහි කරන අපි දන් දුන්න අපේ තණ්හාව නැති වෙන කොහොමද? කාලය, මිලමුදල්, ඒ වගේම අපි කැමති ප්‍රියමනාප ආහාර අතහැරලා. ඒවට අපි ආස කරනවනේ. සල්ලි වලටත් අපි ආසයි, කාලයටත් ආසයි, ආහාර වලටත් ආසයි. ඒවා ආස කරලා ලෝභකම් කරන්නේ නැතුව අපි ඒක දීලා දාලා. එහෙනම් අපේ තණ්හාව අඩු වෙනවා. සියලු දුකට හේතුව තණ්හාවෙන්ද, තණ්හාව අඩු වෙනකොට දුකත් අඩු වෙනවා. ඒ කියන්නේ නිවනට ළඟා වෙන කුසලයක්. ඊළඟ සුගතියට යන්න හේතු වෙන කුසලයක්. දුගතියෙන් මිදෙන්න හේතු වෙන කුසලයක්. ඒ වගේම අපි දන් දුන්නේ සරණ ගිය මහා සංඝරත්නයට. උන්වහන්සේලා මනාව, නිවැරදිව, ඍජුව ඒ නිවන් මගෙහි හික්මෙනවා. නැත්තම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිචිපටිපන්න කියන්නේ ඒක. කොහොමද මනාව, ඍජුව, නිවැරදිව කියන්නේ සාමිචිපටිපන්න කියලා, නිවන් මගෙහි හික්මෙනවට කියන්නේ ඥායපටිපන්නයි කියලා. එහෙනම් මේ මගෙහි හික්මෙනවා. එහෙනම් අට පිරිසට අයිති. ඒ කියන්නේ නිවන් මගෙහි හික්මෙනවා කියන්නේ මාර්ග හතරයි ඒ මාර්ගයේ ඉවරුණු ඵල. يعني සෝවාන් මාර්ගයේ සකදාගාමි, අනාගාමි, රහත් කියන මාර්ග හෝ ඵලවල එනම් ඉන්නේ නිවන් මගේ. එනම් අට පිරිසට අයිති. එහි මයට දෙන දාණය ආහුනේයයි, පාහුනේයයි, දක්කිනේයයි, අංජලි කරණේයයි. මොකද්ද? දුරේ ඉඳලා ආගන්තුක වශයෙන් එමුනම් පුද පූජාවල් වලට සුදුසුයි. ඒ වගේ වැඳුම් පිදුම් කරන එක ලෝකේ තියෙන ලොකුම පින් ටික. අනුත්තරම් පුණ්‍යක්කෙත්තන් ලෝකස්සාති කියලා. ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ හිත මේ අනන්ත අපරිමාණ කුසලයක්, සුගතිගාමී කුසලයක්, නිවන් දකින්න හේතු වෙන කුසලයක් මං සංඝයා අරමුණු කරන සංඝසතු දානයක් පූජ කරා. එහෙනම් මේක මට ගොඩාක් යහපත් කියලා තේරෙනකොට, ඕම හිතනකොට ඕගොල්ලන්ගේ හිතට ලෝභකම් එනවද? මේ අතහැරීමනේ සී කරන්නේ. තරහ යනවද? නැහැ. මෝඩකමක්ද ඒක? හොඳට කුසලයේ සී කරන්නේ නැහැ. අන්න රාග දේශ මොහ යටපත් වෙලා. එහෙනම් ලෝභකම, තරහ, මෝඩකම ඉඳන්නේ අකුසල් වෙන්නේ. නැත්නම් රාග දේශ මොහ පාලියෙන් කියදොත් ඒව යටපත් වුණාම ඒව ඉන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? සතර සම්මප්‍රදාන වීරය වැඩෙන්නේ. නැති අකුසල් උපදින්නේ නැහැ. තියෙන අකුසලුත් නැති වෙනවා. නැති කුසල් උපදිනවා, තියෙන කුසල් වැඩෙනවා. ඒ නිවන් මඟ වඩා නැත්නම් සම්මා වායාම. ඒ වෙලාව උත්සාහය. ඔගොල්ලෝ උත්සාහය මොකද? උපක්‍රමයක්. අකුසල් එන්නේ නැතුව ඉන්නවා. ඔගොල්ලෝ ප්‍රීතියෙන්. එම කුසල් නැවත නැවත සිහි කරන ඕගොල්ලන් හිතේ ප්‍රමෝදය හට ගන්නවා, හිත සතුටටපත් වෙනවා. ඕගොල්ලෝ සතුටෙන් ඉන්නේ. ඒ වගේම ඕගොල්ලන්ගේ හිතට අකුසල් එන්නේ නැහැ. උපක්‍රමයක් අකුසල් නැති කරන්න. දානයක් දීලා ඒ දානය ගැන නැවත නැවත සිහි කරගෙන ඉන්නවා. ඒනම් ඔක මාසයක් සිහි කරත් පාඩුවක් තියේද? අවුරුද්දක් සිහි කරත් පාඩුවක් නැහැ. ඇයි? අපේ හිතේ හැම වෙලාවම කුසල්. එතකොට එතකොට අපි ওই කාලේ මළොත් සුගතිය. එහෙම නැතත් කුසල් ගොඩාක් තියෙනකොට කොහොමත් සුගතියට යන්නේ එක හේතු වෙනවා. අන්න ඒ හින්දා කරපු කුසල් සිහි කරන්න, දානෙ ගැන සිහි කර කර ඉන්න, රකින්න සීලය ගැන සිහි කරන්න, බුදුන් ගැන, දහම් ගැන, සඟුන් ගැන සිහි කර කර ඉන්න. එහෙම සිහි කර කර ඉන්නකොට ඕගොල්ලන්ගේ හිතට අකුසල් එන්නේ. අකුසල් එන්නේ නැති වෙන්න කරන උපක්‍රමයක්. රාග ද්වේෂ මොහ නැති කරන්න. නැත්නම් තණ්හා වෙන්නෙත් නැහැ, මෝඩකම වෙන්නෙත් නැහැ. ඕමම කරලා ඉන්නකොට අපේ හිත නිවෙනවා. නිවෙනකොට අපිට පුළුවන් හම්බෙන හැම අරමුණකම අනිත්‍ය බලන්න. එතකොට දුක සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන්. හාමුදුර කෙනෙකුට වඳින එක දිව්‍ය ලෝක යන කුසලයක්. ස්වාමීන් වහන්සේලා වඳිනවා නම් දිව්‍ය ලෝක යනවා. උඹලට කියලා දෙන්න මේ ටික. හොඳද? මතකද? හාමුදුරන්ට වැඳහම දිව්‍ය ලෝක යන කුසලයක්. ඊළඟට අම්මා තාත්තට වඳින එක, වැඩිහිටියන්ට වඳින එකත් දිව්‍ය ලෝක යන පිං. එයාට බණින එක, සැරදාන එක පව්. රණ්ඩු වෙන එක හොඳ නැහැ. රණ්ඩු වෙන්නේ නැතුව හැමෝ එකම හොඳින් ඉන්න එක බොහොම පිං. හොඳද? කේන්ති ගත්තොත් ඒවා පව්. ඒ දේවල් කරන්න එපා. තේරුණාද? හොඳයි. බත් කනකොට යාළුවෙක් එක පන්තියකට ඉන්නකොට, බත් කනකොට, කෑමෙක් කනකොට ඉන්ටර්වල් එකේ යාළුවට කෑම නැත්තම් ඔයාගේ ඔගොල්ලෑ කෑමකින් චුට්ටක් දෙන්න භාගයක්. එතකොට පින්. ළමයාට යාළුවකට පැන්සලක් නැත්තම් ලියන්න, තමන් ළඟ පැන්සල් දෙකක් තියෙනවනම් එකක් දෙන්න, නැත්තම් දෙකට කල්ලා භාගයක් හරි දෙන්න. ඒව කරාම දිව්‍ය ලෝක යන පින්. ඊළඟට යාළුවෙක් අඬනවා නම්, මොනවා හරි දුකට පත් වෙලා ඉන්නවා නම් එයාට අඬන්න එපා කියලා, එයාට සතුටින් ඉන්න මොකක් හරි උදව් කරන්න. එයාට කරදරයක් වෙලා තිබුණොත් උදව් කරන්න. හැම වෙලාවම එකට ඉන්න යාළුවන්ට එයාට උදව් කරන්න. දුප්පත් කෙනෙක් ඉන්නවා නම්, පුළුවන්කමක් තියෙනවා නම් අම්මලා තාත්තා ළඟත් අහලා හොරෙන් එහෙම ගෙනින් දෙන්න එපා. අඩුපාඩුවක් තියෙනවා නම් පොතක් නැති කෙනෙකුට පොතක් ගෙනින් දෙන්න. ඕගොල් කතා පොතක් තියෙනවා නම් වැඩිපුර කියවල බලලා යාළුවෙකුටත් දෙන්න කියවන්න කියලා. අන්න එහෙමයි කරන්න ඕනේ. පොඩි කාලේ ළමයින්ට පින් කරන්න උගන්වන්න. ගුරුවරයාට ගෞරව කරන්න, ගුරුවරු එක්ක මුකුත් ප්‍රශ්න ඇති කරන්න, නැත්නම් කීකරුව ඉන්න හැටි උගන්වන්න. එහෙම පොඩි කාලේ ඉඳලම යහපත් ලෙස හැදුවොත් යහපත් පුරවැසිය වෙයි. එහෙම නැති වුණාම තමයි ලෝකේ ප්‍රශ්නේ එන්නේ. නුවණින්ම වැඩ කරන්න උගන්වන්න. පොඩි කාලේ වුණත් බොරු කියන්න එපා, පොඩියට රවට්ටන්න එපා, ඇත්තම කියලා දෙන්න. ඔය බිල් වෙනවා පොඩි කාලේ පොඩි ළමයට උගන්වන්න එපා. වැරද්දේවල් උගන්වන්න එපා. ඇත්තම කියලා දෙන්න. සත්‍යය කියලා දෙන්න. යටි වැඩ කරන්න එපා. ඉක් කියලා දෙන්න. දුක හැදෙන්නේ තණ්හාවෙන් කියන එක. තේරුණාද ඔය? ආසාවට ආස කරුපෙන් දුක එන්නේ කියලා, තණ්හාවෙන් දුක එන්නේ කියලා තේරුණාද? තේරුණා. ඒක තමයි. ඕම් අමතක වෙනවා හැබැයි. තව ටික ඕක අමතකයි. ඈ? ඒවා නැවත නැවත ඇහෙන්න ඕනේ. එතකොට එයාට පොඩි කාලේ ඉඳලා මේ පැත්තෙන් උදව් කරන්න කියලා දෙන්න. දැන් ආස කරොත් නේද, මේ පැන්සලට ආස කරොත් මේ පැන්සල කැඩුනහම දුක එනවා. නැත්නම් කවුරු ගත්තොත් දුක එනවා. එතකොට ඒක තේරෙනවා. ඉතින් ලස්සන ඇඳුමක් බලලා මේ ඇඳුමට ඔය ආසද, මේක ඉරුණු දුක එනවා, පිච්චුණු දුක එනවා. අන්න ඒ විදිහට චූටි කාලේ ඉඳලා සත්‍යය කියලා දෙන්න. බලන්න අම්මලා තාත්තලාත් ඒ ඇත් තේරුම් ගන්න ඕනේ. ඉතින් පොඩි කාලේ ඉඳලා තේරුම් කරන්න පුළුවන්. මොකද අවුරුදු 5යි රහත් වුණා මේ ශාසනේ. ඒගොල්ලෝ පහට වැඩියදෙන ඉස්කෝලේ යනවනේ, පහ හොයිට වැඩියනේ. එහෙනම් මේ මගේ යන්න පුළුවන්. හැබැයි මේ වගේ ධර්මදේශනාවක් ඉදින් තේරෙන්නේ නැහැ ඔක්කොම. පොඩි අයට වෙනම කියලා දෙන්න ඕනේ චූටි භාෂාවෙන්, පොඩි ළමයින්ගේ භාෂාවෙන්. ඉතින් අම්මලා තාත්තලා කරන්නේ. ඉතින් පොඩි අය ගොඩක් આવත් කියලා දෙන්නත් බෑ නෙමේ. ඒ වගේ එකක් තේරුම් කරලා දෙන්න. ඔයාට කවුරුත් බැන්නොත් කැමති නැහැ. එහෙනම් අපි කාටවත් බනින්නත් හොඳ නැහැ. අපිට කවුරුවත් ගහනවට අපි කැමති නැත්නම් අපි කාටවත් ගහන්න හොඳ නැහැ. අපේ දේවල් කවුරුවත් හොරගම් කරනවට අපි කැමති නැහැ. එහෙනම් අපි හොරගම් කරන්නත් හොඳ නැහැ. ඒගොල්ලෝ කැමතිත් නැහැනේ. නේ? අපිව රවට්ටනවට අපි කැමති නැත්නම් අපි කාවවත් රවට්ටන්නත් හොඳ නැහැ. ඇයි? ඒ වගේම ඒගොල්ලොත් කැමති නැහැ. එහෙම වැරදි වැඩ කරාම නිරයට යනවා. පෙරේත ලෝක වලට යනවා, අපායට යනවා, තිරිසන් ලෝක වලට යනවා. ඒවැය ගොඩාක් දුක් විඳින්න වෙනවා. අන්නේ දේවල් කියලා දෙන්න. හොඳයි.
මෙම ධර්ම දේශනාවල වීඩියෝ පට සඳහා අපගේ මජ්ක්‍ධිමා පටිපදා YouTube නාලිකාව වෙත හෝ www.majjhimapatipada.org වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.